නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්චාරද්ද විරියං කෝමේ උදපාදී අච්චාරද්ද විරියාධිකරණං ච පනමේ සමාධි චවේ සමාධිම් හිචුතේ ඕභාසෝ අන්තධාත් අන්තරධායති දස්සනංච රූපානං සෙය්‍යත රූපානංති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය සති කීපය තුළ විශේෂයෙන්ම සමාධියකට බාධා කරන යම් යම් කාරණා පිළිබඳව ඉගෙන ගත්තා. මජ්ක්‍ධිම නිකායේ උපක්ලේශ සූත්‍රය මුල් කරගෙන උපක්ලේශ සූත්‍රය වදාරන්න භාග්‍යවතුන් වහන්සේට මුල් වුණු කාරණයක් අපි ටිකක් දුරට සාකච්ඡා කළා. ඉතින්දී අපි මතක් කරගත්තා එක්තරා අවස්ථාවකදී කොසඹෑරුව නුවර ගෝචිතාරාමයේ හිටිය භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි මත ගැටීමක් ඇති වෙනවා, උන්වහන්සේලා අතර දබරයක් ඇති වෙනවා, කලහයක් ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා ඒක සමනයටපත් කරන්න. නමුත් උන්වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ වචනයටවත් අවනත වෙන්නේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ පිරිස අතහැරලා වඩිනවා. එතෙන්දී මුලින්ම වැඩිනවා බගු කියන ස්වාමීන් වහන්සේ ඉන්න ඒ වනාන්තරයට. එතෙන්දී උන්වහන්සේ බොහොම උදකලාව තනියම ඉන්න බව තේරුම් අරගෙන උන්වහන්සේගේ සුව දුක් විමසලා උන්වහන්සේට ධර්ම කතාවක් කරලා ඊට පස්සේ වැඩිනවා පාචීන වංශදාය කියන කොටසට. ඒකත් වනාන්තරයක්. ඒකේ ඇත්තටම ස්වාමීන් වහන්සේලා තුන්නමක් ඉතාම සමග සම්පන්නව වාසය කරනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, කිම්බිල ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේ. තර මේ සාන්නාසය තුන්නම සුවසේ වාසය කරනවා. උන්වහන්සේලාගේ සුව දුක් භාගතුන් වහන්සේ විමසනවා. එතකොට උන්වහන්සේලා එතෙන්දී තමන් වහන්සේලා සුවසේ පිණ්ඩපාතේ ලැබමින් ප්‍රත්‍යපහසුකම් ලැබමින් වාසය කරන බව භාගතුන් වහන්සේ දරුන් දුන්නට පස්සේ උන්වහන්සේලා කොතරම් සමග සම්පන්නව වාසය කරනවාද කියන කාරණයත් බුදුරජාන් වහන්සේ විමසනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් විස්තර කරනවා අපි කිරි වතුරයි වගේ බොහොම සමග සම්පන්නව වාසය කරනවා. ඔවුනොවුන් කෙරෙහි මිත්‍රශීලීව කටයුතු කරනවා. ඔවුනොවුන් දෙහා ප්‍රියසින් බලනවා. ඒ වගේමයි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගතව කාය කර්මයෙන්, වචී කර්මයෙන්, මනෝ කර්මයෙන් කටයුතු කරනවා කියලා. ඉතින් මේක සුළුපටු කාරණයක් නෙමෙයි. මොකද වික්ෂුන් වහන්සේලා තුන්නමක් ඒ විදිහට එකට වාසය කරනකොට විවිධ අන්දමින් මතභේද ඇති වෙන්න පුළුවන්, ඔවුන් අතර විවිධාකාර විෂමතාවයන් ඇති වෙන්න පුළුවන්, අදහස් වල විෂමතාවයන් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් මතක් කරනවා තමන් කොයිතරම්නම් සුහදව ඔවුන්ට මෛත්‍රී සහගතව මිත්‍රශීලීව වාසය කරනවාද කියන කාරණය. එතෙන්දී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මම උත්සාහ කරනවා මගේ අදහස් පැත්තකින් තියලා, මගේ අභිමතාර්ථයන් පැත්තකින් තියලා මේ අනිත් ස්වාමීන් වහන්සේලා දෙනමගේ අදහස් අනුව උන්වහන්සේලාගේ මතයට ගරු කරමින් මෙතෙන්දී කටයුතු කරන්න මම උත්සාහත් වෙනවා. ඒ නිසා ස්වාමීනි, මම මෙතන අපි තුන් දෙනා කටයුතු කරන්නේ කයින් තුන් දෙනෙක් වුණාට හිතින් එක්කෙනෙක් වගේ කියලා උන්වහන්සේ හරි ලස්සනට බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් මෙබඳුම ප්‍රකාශයක් නන්දිය ස්වාමීන් වහන්සේත් කරනවා, මෙබඳුම ප්‍රකාශයක් කිම්බිල ස්වාමීන් වහන්සේත් කරනවා. එතකොට අපිට තේරෙනවා උන්වහන්සේලා තුන්නමම ඒ වගේ ඊටාම සමග සම්පන්නව වාසය කරපු ආකාරය. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා තුන්නමගේ ඒ සමග්‍රිය දැකලා සතුටු වෙලා ඊට පස්සේ විමසනවා කොහොමද භවනා කටයුතු කියලා. කොහොමද මේ සාමාන්‍ය මනුස්ස ධර්ම අභිභවාගෙහිලා උත්තරී මනුස්ස ධර්ම මේ වෙනකොට සාක්ෂාත් කරලා තියෙනවද කියන කාරණේ විමසනවා. එතෙන්දී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ භාවනාවදී මුහුණ පාන යම් ගැටලුවක් ඉදිරිපත් කරනවා. උන්වහන්සේ මේ වෙන විට දිවස් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්න වකවානුවක්. අපි දන්නවා, අහලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ දිවස්ලා බිහින් අතර අග්‍රස්ථානයටපත් වෙන්නේ ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඉතින් මේ වෙනකොට හැබැයි උන්වහන්සේ රහත් භාවයටපත් වෙලා නැහැ. තාමත් ඒ සඳහා වෑයම් කරමින් අනිකුත් ඒ කුසලතාවයන් දියුණු කරගන්න උත්සාහත් වෙමින් ඉන්න අවස්ථාව. ඉතින් මෙතෙන්දී තමන් වහන්සේට තියෙන ගැටලු කීපයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තමන් වහන්සේත් බෝධිසත්ව කාලෙදී මේ වගේම ප්‍රශ්නයකට මුහුණ පෑවා. ඇතැම් වෙලාවට හොඳට ආලෝකය තියෙනවා, හැබැයි රූප පේන්නේ නැහැ. ඇතැම් වෙලාවට රූප පේන්න ගන්නවා, හැබැයි ආලෝකය ප්‍රමාණවත් නැහැ. ඉතින් මේ දෙක අතර නිවැරදි සංකලනයක්, නිවැරදි ගැළපීමක්, සමබර වීමක් ඇති කරගන්න මට එකපාරටම නොහැකි වුණා. ඉතින් එතෙන්දී මම බැලුවා, විමසලා මොනවද මේ කාරණය සඳහා විශේෂයෙන්ම පාදක වෙන්නේ, මොනවද මෙතෙන්දී මම තවදුරටත් වැඩිදුර සැලකිලිමත් විය යුතු කාරණාවන් කියලා විමසලා බැලුවාම මට තේරුණා මෙන්න මේ උපක්ලේශ කීපයක්. මෙතෙන්දී අතරම උපක්ලේශ 11ක් සඳහන් වෙනවා මේ සූත්‍රේ. මෙන්න මේ උපක්ලේශයන් මේ භාවනාවට නැත්තම් සමාධියට බාධා කරන ධර්ම වශයෙන් මම හඳුනගත්තා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියලා දෙනවා ඒ උපක්ලේශ එකින් එක. පළවෙනි උපක්ලේශය උන්වහන්සේ කියලා දෙනවා විචිකිච්ඡා කියන උපක්ලේශය. මොකද ඇතැම් වෙලාවට අපි කරගෙන යන භාවනාවට යම් හෝ සැකයක් ඇති වුණා නම්, අපේ ගුරුවරයා සම්බන්ධයෙන් යම්කිසි සැකයක් ඇති වුණා නම්, ධර්මයේ සම්බන්ධයෙන්, භාගතුන් වහන්සේ සම්බන්ධයෙන්, කල්යාණ මිත්‍රයන් සම්බන්ධයෙන්, මේ අන්දිමින් විවිධ තැන්වල අපිට සැක ඇති වුණා නම්, එතකොට අපි මුළු හදින් භාවනා කරන එක හුඟක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. අපි දෙගිඩියාවක් අපේ හිතේ මතුවෙන්න පුළුවන්. එතකොට භාවනාව සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ දෙගිඩියාව නැත්තම් සැකය, විචිකිච්ඡාව උපක්ලේශයක් වශයෙන් මම තේරුම් ගත්තා. ඒ උපක්ලේශයෙන් හිත මුදවාගෙන කටයුතු කරන්න මම උත්සාහත් වුණා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අමනසිකාරෝ කියන ඒ උපක්ලේශය. එතෙන්දී විශේෂයෙන්ම දැන් අපි දන්නවා යම් අරමුණකට අවධානය යොමු කරාම, අපේ හිත යොමු කරාම තමයි ඒ අරමුණ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් අපිට දැනගත හැකි වෙන්නේ. එහෙම නැතුව අපි වෙන තැනකට අවධානය යොමු කළාට ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ අමනසිකාරයක් වැම්මලාදි සිද්ධ වුණොත්, ඒ කියන්නේ මානසිකාරය වෙනුවට අමනසිකාරයක් නම් සිද්ධ වුණේ, ඉතින් එතකොට වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් එතකොට මම බැලිය යුතු අරමුණ නැත්තම් විමසා බැලිය යුතු අරමුණ තේරුම් අරගෙන ඒ වෙතට හොඳ අවධානයක් හිත යොමු කිරීමක් කරන්න අවශ්‍යයි. ඒක අවශ්‍ය වෙලාවේදී සිද්ධ වුණේ නැත්තම් ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට අපි පරක්කු වෙනවා, ඇතැම් වෙලාවට ඉස්සර වෙනවා. ඔන්නේ පෙරපසු වීම නොවි හොඳට සමාන්තරව සමගාමීව සියල්ල සැසඳෙන අවස්ථාවේදී අපි අවධානයත් එතෙන්ට යොමු වෙලා තියෙනවා නම් ඔන්න වැඩේ සාර්ථක වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සක්මන් භාවනාවේදී පාදයේ ස්පර්ශ වෙනකොටම අපි එතන අපේ අවධානය පවත්වන්න අවශ්‍යයි. පාදයේ ස්පර්ශ වෙන්න කලින් අපි අවධානයක් යොමු කළාට ඒ ස්පර්ශයට අදාළ තොරතුරු ටික ලැබෙන්නේ නැහැ. ස්පර්ශය සිද්ධ වුණාට පස්සේ අපි අවධානය යොමු කළාටත් එතකොටත් අර උණුණුවේ මේ තොරතුරු ටික ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදීම සිද්ධ වෙන දේ අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ පෙරපසු නොවි හරියටම හිත එතෙන්ට ඉලක්ක කළා, එල්ල කළා අවධානය එතෙන්ට යොමු කිරීම මානසිකාරයේ යෙදීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒක ඒ කුසලතාවය තමයි හුඟක් දුරට අපි සක්මන් භාවනාවේදී මුල් කාලේදී දිනු කරන්නේ. ඉතින් ඒකම අපි අරගෙන එනවා, පාවිච්චි කරනවා අනිකුත් විපස්සනා කර්මස්ථානයන් වඩන්නත්. දැන් මේ සමතේදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බඳු මානසිකාරයක් අවශ්‍යයි. ඒ උමනා කරන අවධානය හිත යොමු කිරීම සිද්ධ කරන්න අවශ්‍යයි. ඒක හරියට සිද්ධ වුණේ නැත්තම්, ඒ කියන්නේ මානසිකාරය වෙනුවට අමනසිකාරයක් නම් සිද්ධ වුණේ, එතකොටත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අමනසිකාරය උපක්ලේශයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ තීන මිද්දය උන්වහන්සේ දේශනා කරනවා. ඇතැම් වෙලාවට හිතේ නැත්තම් චෛතසිකවල යම්සි මෙලි ගතියක්, උදාසීන ගතියක්, ඔතෑණි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒවා ඇතිවෙන අර කාර්ය ශූර බව අඩු වෙන්න පුළුවන්. එතකොටත් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා හිත හොඳට ප්‍රබෝධමත්ව කාර්යශීලීව නැත්නම් ක්‍රියාශූරන්දමින් කර්මන්‍යන්දමින් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඇතැම් වෙලාවකට මේ කර්මන්‍ය බව ක්‍රියාශීලී බව හිතට ලැබිලා නැත්නම් පවතින්නේ නැත්නම් එතකොටත් අර වගේ අපි කරන අභ්‍යාසයේ තරම් දුරට සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තීන මිද්දයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපක්ලේශයක් වශයෙන්. ඊට පස්සේ චම්බි තත්තං කියලා ඊළඟ උපක්ලේශය දේශනා කරනවා. ඒ කියන්නේ හිත තැති ගැනීමකට ලක් වෙලා නම්, බියවීමකට ලක් වෙලා නම් එතෙන්දෙත් වැඩේ අසාර්ථකයි. මොකද හිත තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ වමනා කරන අරමුණේ නෙමෙයි, භාවනා කර්මස්ථානයේ නෙමෙයි. ඒ වෙනකොට යම්කිසි තැති ගැනීමක් හිතේ තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතන්න මේ පින්වතුන් භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා. හැබැයි ලොකු මුදලක් අතේ තියෙනවා. ඒ ලොකු මුදලත් අතේ තියාගෙන තමයි භාවනාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් එතකොට S2 පියාගත්තාම හිතේ යම්කිසි තැතිගැන්මක් ඇති වෙනවා. මේ ලොකු මුදල යම්කිසි කෙනෙක් හොරෙන් ගනීදෝ, මගෙන් උදුරා ගනීදෝ, මම S2 පියාගත්ත වෙලාවේ මේක කවුරු හරි අරගනීදෝ කියලා යම්කිසි බියක් තැතිගැන්මක් හිතේ පහළ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව අපිට මේ චම්බි තත්තම් කියන එක අවස්ථාවක් එක උදාහරණයක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් වෙලාවකදී සමහරවිට අපි භවනාව ඉදිරියට කරගෙන යනකොට අපි අහලා තියෙනවා මෙන්න මේ බඳු දෙයක් ඉදිරියේදී සිද්ධ වෙනවා කියලා. ඉතින් අපි ඒක බලාපොරොත්තුෙන් දැන් කමටහන වඩාගෙන යනවා. හැබැයි තැති ගැනීමක් හිත ඇතුලේ ඇති වෙන්න පුළුවන්. තාම මේක දැන් සිද්ධ වෙයිදෝ, එතෙන්දී මොකද මම කරන්නේ, මම ඒක හරියට සකස් කරගනීද, නැත්නම් ඒක සමබර කරගනීද, මේ අවස්ථාවේදී මට කලින් අවස්ථාවකදී නම් මට ඒකදී හරියට මුහුණ දෙන්න බැරි වුණා, මේ වෙලාවේදී මට මේක සකස් කරගන්න ඒකට හරියට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙයිද කියලා අර ඒ අවස්ථාව පිළිබඳව, එළඹෙන අවස්ථාව පිළිබඳව තත්ත්ව ගැනීමක් ඇති වෙන්නත් පුළුවන්. සමහර විට අපි සක්මනක් වගේ දෙයක් කරනකොට සමලාවට මේ අනිත් අයත් බලන් ඉන්නවා. ඉතින් අනිත් අය බලන් ඉඳලා මං ගැන මොනවා හරි හිතයිද, ඒ අය මේ යම් කිසි නෝක්කඩුවක් කියයිද, ඉතින් ඔය වගේ දේවලුත් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. නානා ප්‍රකාර අන්දමින් අපේ හිතේ තැතිගැන්මක් ඇති වෙනවා කියන එක වෙන්න පුළුවන්. ඉතින් බන්දු තැතිගැන්මක් හිතේ තියෙනකොට, බියක් හිතේ තියෙනකොට එතෙන්දිත් මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. මොකද අර හිත නිකන් ඇකිලිලා තියෙන. හිතට විවෘත වෙන්න, හිතට සහනශීලීව ගත කරන්න සැහැල්ලුවෙන් ඉන්න අවස්ථාවක් නැහැ. මොකද හිතේ තියෙන තැතිගැන්මක්. ඒ නිසා මේ තැතිගැන්ම කියන එකත් බුදුරජාණන් වහන්සේ උපක්ලේශයක් වශයෙන් භාවිතාක් මේ පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම වනාන්තරයක වගේ කෙනෙක් භාවනා කරනවා නම් ඇතැම් විට ඉතින් සොර සතුරන්ගෙන්, එහෙමත් නැත්නම් වන සතුන්ගෙන්, සර්පයින්ගෙන් ඒ වගේ යම් යම් බාධාවන් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒවා ගැනත් හිතේ තැතිගැන්මක් තියෙනවා නම්, බයක් තියෙනවා නම් එතකොටත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රායෝගිකව හිතලා බලනකොට මේ තැතිගැනීම කියන එකත් භාවනාවට සෑහෙන දුරට බලපාන උපක්ලේශයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ කාරණාවත් බුදුරජාන් වහන්සේ මේ අනුරුද්ධ සාමීන් වහන්සේට කියලා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියලා දෙනවා උබ්බිල්ලං කියලා, මේ හිත යම්කිසි දෙයක් ඉෂ්ට වීම නිසා ඉපිලීමට ලක්වීම, ඕන්ට වඩා ඉහළ යාම, උඩ යාම, නැත්නම් ඕන්ට වඩා සතුටු වීම කියන අවස්ථාවත් බුදුරජාන් වහන්සේ පෙන්නනවා උපක්ලේශයක් වශයෙන්. මොකද අපි හුඟක් උත්සාහ කළා තමයි භාවනාවක් වඩන්නේ. සමහරවිට උදෙන්ම නැගිටිනවා, ඊට පස්සේ ඒ කටයුතු සාමාන්‍ය ශරීර පිළිදැගුම් කටයුතු අවසන් වුණාට පස්සේ තින් බොහොම උත්සාහයෙන් භාවනාව කරගෙන යනවා. ඉතින් එහෙම බොහොම කැපවීමෙන් භාවනා කරපු කෙනෙක් මුල් කාලේදී කිසිම ප්‍රතිඵලයක් නැතිව ඉඳලා යම් අවස්ථාවක මේ ප්‍රතිඵල ලැබෙන්න ගත්තාම, ක්ෂණිකව ඔන්න ප්‍රතිඵලයක් ලැබුණාම, ඉතින් ඒක සමහරවිට අපිට දරා ගන්න බැහැ. එච්චරට හිත පිනා යනවා, හිත ඉපිලෙනවා, ප්‍රමෝදයටපත් වෙනවා, අමන්දානන්දණයටපත් වෙනවා. මොකද මේ මෙතෙක් කාලයක් ලොකු පරිශ්‍රමයක් දරලා ලබාගත් ප්‍රතිඵලය. නමුත් ඒ ලබාගත් ප්‍රතිඵලයේම හැබැයි ඊළඟට අපිට හරහට හිරිනවා. මොකද ඒක හරියට පාලනය කරගන්න මධ්‍යස්ථ සිතින් දරාගන්න අපිට තේරෙන්නේ නැහැ. මොකක් වෙලාවට මුලින්ම හිත ධානයකට වගේ කෙනෙක්ගේ සමවැදුනා නම් ඉතින් එතෙන්දෙත් එයාට දරාගන්න බෑ. මොකද සෑහෙන පරිශ්‍රමයක් දරලා මේ කටයුත්ත දිකට කරගෙන ආවේ. හැබැයි ඔන්න අද තමයි සාර්ථකුනේ. සාර්ථක වෙච්චේ ප්‍රතිඵලය බොහොම සාමකාමී සිතකින්, සැහැල්ලු සිතකින්, සමබර හිතකින් දරා ගන්න එයාට තාම හැකියාවක් නැහැ. ඉතින් එතෙන්දී හිත වෙහෙසටපත් වෙනවා. එහෙමත් නැත්නම් ආයෙත් කඩායන වැටෙනවා, බිඳුවටම වැටෙනවා. තියෙන ඔය කාරණාවත් බුදුරජාණන් වහන්සේ උපක්ලේශයක් වශයෙන් මතු කරනවා. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ ප්‍රතිඵලය අපේක්ෂා කළාට මොකද, එක පැත්තකින් ප්‍රතිඵලය නොලැබීම ගැන හිතේ පසුතැවීමක් ඇති වෙන්නත් පුළුවන්. ලැබුණ වෙලාවේදී ඒක දරා ගන්න බැරුව ඕන්ට වඩා උද්දාමයකට ලක් වෙලා, එමත් නැත්නම් ඒ වය තුලින් යම්සි උඩඟුකමක්, අහංකාරකමක් ඇති කරගෙන අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න කියලා ඉතින් নানা ආකාර ප්‍රශ්න වලට නිසා මේ ලැබෙන ප්‍රතිඵලය මූලික කරගෙනම කෙනෙක් ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සාර්ථක වීම කියන එකත් අපි බොහොම මධ්‍යස්ථව දරා ගන්න, නිහතමානීව කටයුතු කරන්න මතක් කරගන්න අවශ්‍ය අවස්ථාවක්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන දුට්ටුල්ලං කියන කාරණය. ඒ කියන්නේ කායික වශයෙන් අපේ හොඳ ක්‍රියාශීලී බවක් නැත්තම්. කය නිකන් ඔතෑණි ගතියක නම් ඉන්නේ. කය නිකන් හොලව ගන්න බැරි තරම් හරිම නිද්‍රාශීලී ගතියක නම් ඉන්නේ. එහෙම නැත්තම් කයේ නැහැ නම් නැත්තම් කිසිම කර්මන්නේ බවක්. ඉතින් එතකොටත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. එදත් අපි මතක් කරගත්තා එක පැත්තකින් කය ටිකක් තරබාරු නම් සෙම රෝගයක් එහෙම තියෙනවා නම් සෙම වැඩි වෙලා වගේ තියෙනවා නම් ඉතින් එතකොට හුඟක් වෙලාවට ඒ කායික කර්මන්නේ බව කායික ක්‍රියාශූර බව යෝගාචරුට මේ ලබා ගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ වගේ තැන්වලදී තමන් උපක්‍රමශීලීව ඉඳගෙන භවනා කරනවා වෙනුවට බොහෝ විට සක්මනකට හිත යොදන එක වඩාම සුදුසුයි. මොකද සක්මනේදී යම් පමණකට අපිට එළියට ගිහිල්ලා හොඳට සක්මනක් කරලා චේතනාපූර්වකව ඇවිදලා ඉතින් මේ හිතේ ඒකාග්‍රතාවය සතිය දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අපි ඉඳගෙන භවනා කරන්න ගියොත් ඒ බඳු අවස්ථාවකදී හුඟක් වෙලාවට නිින්දට වැටෙනවා. මොකද අර කයෙන් එන්නේ නැහැ ඒ වමනා කරන ක්‍රියාශූර බව අවදි බව කයින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දුට්ටුල්ලං කියන මෙන්න මේ කාරණාව මතක් කරනවා. කායික වශයෙන් ධර්තයක්. කායික වශයෙන් අකර්මණ්‍ය බවක්. කායික වශයෙන් කිසි ක්‍රියාශූර බවක් නොමැතිකම. උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ භවනාව කියන කාරණේදී ඒක හිතට අදාළ වුණාට මේ කයෙන් ලබාගත යුතු සහයෝගය අප්‍රමාණයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා මුල් කාලෙදී කයෙන් ඒ තරම්ම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මොකද කයට තේරෙන්නේ නැහැ මේ ඉරියව්වවත් ගත කරන්නේ. කෙනෙක් කෙරමිනියා ගොතාගෙන භවනා කරන්න පටන් ගත්තොත් සමහරවිට ඒ ඉරියව්ව පවත්ව ගන්න අමාරුයි. මොකද ඒ ඉරියව්වට කය හුරු වෙලා නැහැ. හැබැයි ඉතින් උත්සාහය අහක දාන්නේ නැතිව අතහැරලා දාන්නේ නැතිව පොඩ පොඩ යා උත්සාහ කරනවා නම් ඉරියව් මාරු කිරීම විනාඩිය විනාඩිය පොඩ පොඩ පස්සට දදා ඒ එක ඉරියව්වේ ඉන්න පොඩ පොඩ යා ප්‍රගුණ කරනවා නම් කාලයක් යනකොට එයාට නඩේ 45ක් 50ක් පැයක් එකම ඉරියව්වේ ඉන්න පුළුවන් ගතියක් පොඩ පොඩ මේ කය තුලින් හදා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ තැන්වලදී අධෛර්යමත් වීම නෙමෙයි වැදගත් වෙන්නේ. එතෙන්දී අපි උපක්‍රමශීලී වෙන්න අවශ්‍යයි. කොහොමද මේ කය දැනට දෙන වදය කයෙන් ලැබෙන දරතේ කයෙන් ලැබෙන වේදනාව සමනය කරගෙන කොහොමද මම භවනාව කරගෙන යන්නේ. ඉතින් ඇතැම් විට ඒ නිසා මේ යෝගාවචරින් භවනා ආසනයක් පාවිච්චි කරනවා නැත්නම් බංකුවක් පාවිච්චි කරනවා නැත්නම් කොට්ටයක් තියා ගන්නවා. ඉතින් වගේ පුංචි පුංචි උපක්‍රම පාවිච්චි කරනවා. හැබැයි භවනාව දිගට කිරීගෙන යනකොට පොඩ පොඩ මේ ඉරියව්වත් සකස් වෙලා එනවා. ඊට පස්සේ අද අපිට පිවිසෙන්න පුළුවන් ඊළඟ කාරණා කීපයට. එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ අච්චාරද්ද වීරියං. ඒ කියන්නේ මේ ඊටාම ප්‍රබල අන්දමේ වීරියක් යෙදීම. ඕනකට වඩා වීරිය යෙදීම මේ භවනාවට බාධාවක් වෙන ආකාරය. අතර මුල් කාලෙදී ඊටාම ප්‍රබල වීරියක් අවශ්‍ය වෙනවා. මොකද අපිට අපේ තියෙන කෙලෙස් නැත්තම් නීවරණ කඩාගෙන යන්න පුදුමාකාර වීරියක් අවශ්‍ය වෙනවා. කාමච්ඡන්දයත් ඊටාම ප්‍රබලයි, ව්‍යාපාදයත් හරිම ප්‍රබලයි. ඉදිබර ගතියකුත් එනවා. ඊට පස්සේ හිත විසිරෙනවා, ඊළඟට පශ්චාත්තාප වෙනවා, හිතේ සැක සංකා තියෙනවා. ඉතින් මේ වගේ ඊටාම ප්‍රබල අන්දමක කෙලෙස් අපේ හිත වෙහෙසට ලක් කරනවා. ඉතින් ඒවා කඩාගෙන ඒවා මැඩපවත්වගෙන ඉස්සරහට යන්න ලොකු වීරයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වීරය මුලදී එහෙම පවත්වගෙන අපි ටික ටික ඉදිරියට යනකොට ඔන්න ටික ටික හිත හික්මෙන්න පටන් ගන්නවා. අපි යම් පමණක සාර්ථකත්වයක් ලබනවා. ඔන්නේ සාර්ථකත්වයක් ලබන අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕනේ දැන් අර කලින් මට්ටමේ වීරිය පවත්වලා හරියන්නේ නැහැ. දැන් එහෙනම් මේ වීරිය සම කරන්න අවශ්‍යයි. මේ මට්ටමට එනකොට මම අනවශ්‍ය අන්දමක අධික වීරයක් යෙදුවොත් ඒ වීරියම හේතු වෙලා හිත විසිරෙන්න ගන්නවා. භවනාව සාර්ථක වෙනවා. ඒ නිසා මේ අධික වීරය කියන එක අපි මුලදී අවශ්‍ය වුණාට මොකද පස්සේ ඒක ක්‍රමානුකූලව සමනය කළා අවශ්‍ය පමණට විතරක් වීරය පැවැත්වීම කියන එක අතිශය වැදගත් කාරණාවක්. ඉතින් ඒකටම අපිට එකතු කරන්න පුළුවන් අතිලීන වීරියන් කියන එක. ඒ කියන්නේ ඕන්ට වඩා අඩු වීරයක් යෙදුවොත්. දැන් මුල් කාලේදී එහෙම ඕන්ට වඩා අඩු වීරයක් යෙදුවොත් කොහොමත් ඉතින් භාවනා සාර්ථක වෙන්නේ නැහැ. හිතන්න මේ පිංතුන් සතියේකට දවසක් භාවනා කරනවා. ඉතින් ඒක ඉතින් එච්චරම ප්‍රතිඵලදායක මදි. මොකද වීරය මදි. මොකද හරි කම්මැලි ඉතිරි දවස් ටික ඒකේ කරන්න තිබෙන වෙන දේවල්. හැබැයි ඉඳලා හිටලා ඔන්න දවසක් භාවනා කරනවා කියලා කරනවා. ඉතින් ඒක ඒ තරම්ම සාර්ථක වෙන ක්‍රමයක් නෙමෙයි. මොකද යොදන වීරය ප්‍රමාණවත් නැහැ. ඒ වගේමයි අපි හිතමු ආනාපාන සතිය වගේ කර්මස්ථානයක් වඩනකොට මුලදී හිත ඉතින් පිට යනවා. අරමුණෙන් අරමුණට විවිධ අරමුණු වලට පැන පැන යනවා. ඉතින් නැවත නැවත මේ හිත ගෙනල්ලා අර ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ තැබීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් ඉතින් මේක හරි කරදරකාරී අවස්ථාවක්. මොකද හිත කියන දෙයක් අහන්නෙම නැහැ. දිගින් දිගටම වෙන වෙන අරමුණු වලට පයින්නවා. ඉතින් අර වීරය මදි නම් එයා මේක කරන්න බැහැ කියලා අතහැරලා දානවා. නමුත් වීරයවන්තයා විතරයි මේක ජය ගන්න. එතෙන්දි තමයි යා නැවත නැවත මේක අතහරින්න නැතුව කතරම් හිත පිට ගියත්, කතරම් ඕමන අරමුණේ නොඉඳ වෙන වෙන තැන්වල හිත පිට ගියත්, නැවත නැවත හිත අරමුණට නංවමින් මේ කටයුත්තේ නිරත වෙන්න පුදුමාකාර වීරයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ අඩු වීරයකින් මේ කටයුත්ත සාර්ථක වෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඒ වීරය අපිට සමබර කරන්න මුලදී හොඳ ප්‍රබල වීරයක් අවශ්‍ය වෙලා ඒක ඊට පස්සේ යොදලා ඒ තුලින් සෑහෙන සාර්ථකත්වයක් අත්කරගෙන ඊට පස්සේ වීරය සම කරන්න අපි යෝගාවචරයේ වචන ඉගෙන ගන්න අවශ්‍ය. මේක ප්‍රායෝගිකව ඉගෙන ගන්න අවශ්‍ය. මේක වචනයෙන් ඇහුවා කියලා, පොතින් බැලුවා කියලා, බණකට ඇහුවා කියලා මේක සාර්ථක වෙන්නේ නැහැ. අපිම භාවනාව කරගෙන යනකොට මොකද්ද මේ වීරය සම කරනවා කියලා කියන්නේ, සම්බර කරනවා කියලා කියන්නේ කියලා ඒක තමන්ම ප්‍රායෝගිකව අත්හදා බලන්න, වෙනස්කම් කරලා බලන්න යම් කිසි ප්‍රයත්නයක් දැරිය යුතුයි. ඒ වගේමයි මේ පිංගුතුන් දන්නවා, දැන් විපස්සනාවට එහෙම හැරුණාම සතිය පවත්වනවා තමයි, සතිය තියෙනවා තමයි. හැබැයි සතියෙන් විතරක් සෑහීමකටපත් නොවි අපි එතනට සම්පජඤ්ඤය එකතු කරන්න, එහෙමත් නැත්නම් ධම්මවිචය සම්බොජ්ජංගය වඩන්න එතරම් දුක සෑහෙන වීරියක් අවශ්‍ය වෙනවා. මොකද විපස්සනා භාවනාදී විශේෂයෙන්ම අපිට විමර්ශනය කරන්න තියෙන අරමුණු ඒ තරම් ප්‍රණීත අරමුණු නෙමෙයි. සමහරවිට දුක් වේදනාවක්, සමහරවිට හිතරෙන විවිධාකාර අරමුණු, සිතුවිලි, සංඥා, එහෙමත් නැත්නම් කායික වශයෙන් දැනෙන තද ගති, රළු ගති, උණුසුම් ගති, සිල් ගති, ඉතින් මේවා ඒ තරම් ප්‍රණීත රසවත් අරමුණු නෙමෙයි. ඉතින් මේ බඳු අරමුණකට හිත නැවත නැවත නංවමින් ඒකම හොඳට විමර්ශනය කරන්න හිත බැහැ කියද්දී, එපා කියද්දී නැවත නැවත මේ ඒ කටයුත්තේ නිරත වෙන්න සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් ඒක සාර්ථක වෙලා හිත දැන් ඒකේ අම්සි රසයක් තේරුම් අරගෙන ඒක හොඳින් හිත විසින්ම කරගෙන යනකොට අන්න යාටම වැඩේ කරගන්න දීලා වීරය අඩු කරන එකත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේවා සමත විපස්සනා කියලා ભેදයක් නැහැ. මේ අවස්ථා දෙකේදීම වීරය සමකිරීම කියන එක යෝගාචරයෙන් ඉගෙන ගන්න අවශ්‍යයි. ප්‍රායෝගිකව ඒ කටයුත්තේ නිරත වෙන්නත් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ මෙතන ලස්සන උපමාවක් දෙනවා. යම්සි මිනිස්සෙක් වටුගුරුල්ලෙක් අල්ලද්දි ඌව ඕන්ට වඩා දැඩි ග්‍රහණයකට ලක් කළොත්, අත් දෙකින් අල්ලලා මිරිකලා මූ පැනලා කියලා ඕන්ට වඩා මිරිකලා තද කළා ඇල්ලුවොත් එහෙම මේ වටුගුරුල්ල මැරිලා යනවා. මොකද මේ පුංචි සතෙක්, ඌට අරතරම් පීඩනයක් තෙරපීමක් දරා ගන්න බෑ. ඊට පස්සේ ඒ වෙනුවට හැබැයි මෙයා ඕන්ට වඩා ලිහිල් කළා ඇල්ලුවොත් මොකද අපි වටුකුරුල්ල අත් දෙකින් පැනලා ඉගිල්ලා යනවා. ඒ නිසා මේ වටුකුරුල්ලෙක්ව කොහොමද ඌටත් හානියක් නොවි ඒ අල්ලන්න ඕන කෙනා ඒ සතාටත් හානියක් නොකර හැබැයි පැනලා යන්නත් නොදී ඌව අත් දෙකේ රඳව ගන්න. ඔන්නේ උපමාව බුදුරජාණන් වහන්සේ මේ සමබර වීරයක් සම්බන්ධයෙන් දීලා තියෙනවා. එතකොට අපි තේරුම් ගත යුතුයි මෙතෙන්දි වීරය නැතුවත් බෑ, හැබැයි වීරය අධිකවත් බෑ. මෙන්න මේ සමබර වීරයේ පැවැත්වීම ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව වශයෙන් නැත්තම් එන උපක්ලේශයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අභිජප්පා කියන මේ උපක්ලේශය. ඉතින් එතෙන්දී අදහස් වෙන්නේ මේ සාර්ථකත්වයට නැත්තම් මේ ප්‍රතිඵලයට ඇතිවන පුදුමාකාර උනන්දුව කියනටත් වඩා ආසාව. අපි බලන රූපය නැත්තම් ලැබෙන ප්‍රතිඵලයට ලොකු ආසාවක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන නිකාන්තියක් කියලා. ඒ කියන්නේ අපිට සමාධියක් ඉපදුනහම ඒ සමාධියේ තියෙන සුන්දරත්වයට, සමාධියේ තියෙන ආස්වාදයට අපේ හිතේ යම්කිසි කැමැත්තක්, ආසාවක්, බැඳීමක්, ඒකම ඉල්ලන ගතියක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට සමත භාවනා පඩාන යනකොට හොඳ ආලෝකයක් පහළ වෙනවා. ඉතින් ඒ ආලෝකයට ඔන්න අපේ හිතේ කැමැත්තක්, ආසාවක්, ඒකම ඉල්ලන ගතියක් නිකාන්තියක් ඇති වෙන්න පුළුවන්. එමත් නැත්නම් ඔන්න හිත හොඳට සතිමත් වෙනවා. දැන් ඉතින් මතුවෙන අරමුණ ගැන සිහිය යොදන්න පුළුවන්. හිත අතීතයට යන්නෙත් නැහැ, අනාගතයට යන්නෙත් නැහැ. හොඳට ඒ සතිය පවත්වනවා. ඉතින් ඔන්න ඔය ප්‍රතිඵලයටත් සමහරවිට හිත ඕන්ට වඩා ආස කරන්න පුළුවන්. විශේෂයෙන්ම හිත සමාධිමත් වෙනකොට ඒ සමාධියේ තියෙන සුන්දරත්වයට, සමාධියේ තියෙන ආස්වාදයට බොහෝ විට අපි ඇලෙනවා. ඒක ඊට පස්සේ ඉල්ලනවා, ඒකට බැඳෙනවා, ඒකට ලොකු තණ්හාවක් ආසාවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ භවනාවේ ලැබෙන ප්‍රතිඵලවලට අපි ආසා කිරීම, ඒවට බැඳීම, ඒකම ඉල්ලීම, ඒකම බලාපොරොත්තුවෙන් වාඩිවීම, භවනාවේ නිරත වීම නිරන්තරයෙන් වෙන්න පුළුවන්. ඇතැම් විට අපි උඟාක් එහා තියෙන ධ්‍යාන මාර්ගඵල අපේක්ෂාවෙන් වාඩි වෙනවෙන්නත් පුළුවන්. එතකොට මේ උඟාක් අපේක්ෂා සහිතව අපි වාඩි වුණාම ඉතර නෑ කිසි සහනයක්. දරකත් ඉල්ලනවා, මේකත් ඉල්ලනවා, ඉතින් තාම පේන මානෙක ඇත්තෙත් නෑ. ඉතින් එතකොටම පුදුමාකාර අසහනකාරී ගතියක් අපේ හිත තුළ ඇති වෙනවා. මොකද භාවනාවට අවශ්‍ය හරි සංසුන්, සරල, සැහැල්ලු, සම්තෘප්තිකර මනසක්, සතුටුදායක මනසක්. ඒ බඳු පරිසරයක තමයි මේ සමතයක් වැඩෙන්නේ, ඒ බඳු පරිසරයක තමයි විපස්සනාවක් වැඩෙන්නේ. ඉතින් නමුත් අපි ඕන්ට වඩා ප්‍රතිඵල අපේක්ෂාවෙන් නම් වාඩි වෙන්නේ. ඉතින් ඔය කියන පරිසරය හිතේ හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි භවනා කරද්දී මේ එක පැත්තකින් අපි භවනාවට අමතරව ඔන්න ඔයගේ කාරණා ටිකක් තේරුම් ගන්න අවශ්‍යයි. එහෙම නැත්තම් වෙන්නේ අපි නිකන් ඔහෙ වාඩි වෙනවා තමයි. හැබැයි අර කාරණා ගැන නොදැනුවත්කම නිසා අපි කොච්චර භවනා කරත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි තේරුම් ගත යුතුයි මේ භවනාව විශේෂයෙන්ම විපස්සනාව කියන එක අතහරින මාර්ගයක්. ඒක මේ අල්ල බදා ගන්න මාර්ගයක් නෙමෙයි. ඒ නිසා අපි ප්‍රතිඵල අපේක්ෂාවෙන් මේ කටයුත්තේ නිරත වුණොත් ඒ අවශ්‍ය කරන ප්‍රතිඵලෙ නොලැබී යන්න ඒකම හේතුවක් වෙනවා. ඒ වගේමයි ලැබිච්ච ප්‍රතිඵලයට ආස කරන්න ගියොත් එතකොට අපිට ඊළඟ මට්ටමට නැත්නම් ඊළඟ ප්‍රතිඵලයට යාගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් සමත භාවනාවේ නිරත වෙන යෝගාවචරයේ අපි තුමු ප්‍රථම ධ්‍යානයට යාගේ හිත ලක්ුණා. වෙයි ඒකේ තියෙන ඒ සුන්දරත්වයට යාගේ හිත කැමති වෙලා ඒකම උපාදාන කරගෙන වගේ ඒකම නැවත නැවත ආසා කරමින් එතන ඉන්න තාක් එයාට දෙවනි ධ්‍යානයට යන්න අවස්ථාවක් නැහැ. මොකද දෙවනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන වලට යන්න නම් පළවෙනි එක අතහරින්න ඕනේ. පළවෙනි එකේ තියෙන දුර්වලකම් අඩුපාඩුකම් එයාම තේරුම් ගන්න ඕනේ. ඉතින් එතකොට ඒ බඳු ප්‍රථම ධ්‍යානයක තියෙන දුර්වලකම් අඩුපාඩුකම් තේරුම් ගන්න නම් අපි ඒක ගැන නොබැඳී ඒ දිහා බලන්න අවශ්‍යයි. හරිනම් මේ අනුන්ගේ අත්දැකීමක් දිහා අපි බලනවා වගේ ඒ දිහා බලන්න අවශ්‍යයි. එහෙම නැතුව ඉතින් අපි මේක මගේ කරගෙන ඒකෙන් ආඩම්බරයක් ඇති කරගෙන ඒකට ආසා කරගෙන ඒකම ඉල්ලගෙන ඒකෙන්ම මාන්නයක් හදාගෙන එහෙම ඉතින් කටයුතු කරන්න ගියොත් ඊළඟ ප්‍රතිඵල වලට අපිට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතක් කරනවා මෙන්න මේ භාවනාවටම ඇති වෙන ප්‍රතිඵලය, භාවනාවටම ඇති වෙන තණ්හාව, භාවනාවේ අපි අත්දකින ප්‍රතිඵල වලට ඇති වෙන ආසාව එතකොට භාවනාවටම බාධාවක් වෙනවා. හැබැයි මුලදී ආසාවක් නැතුවමත් බැ. මොකද උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට භාවනා කරන්නත් ආසාවක් අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ කුසල ඡන්දයක් කියලා. එහෙමත් නැත්නම් භාවනා රාමතාවයක් කියලා. ඉතින් එහෙම එකත් අවශ්‍ය වෙනවා. මොකද එහෙම නැත්නම් ඉතින් අපි මේවා දිගින් දිගට කල් දානවා, මේවා අනවශ්‍ය දේවල් කියලා අතහැරලා දානවා, තාම මට මේක කරන්න වයස නැහැ කියලා පැත්තකට දානවා, කල්ලරිනවා. ඉතින් ඔය වගේ දේවල් වෙනවා. නමුත් ආසාවෙන් උනන්දුයෙන් මේ කටයුත්තේ නිරත වෙන්නත් භවනාවට යම්සේ ඇල්මක්, භවනා රාමතාවයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේවැ කොහොමද සමබරතාවයක් ඇති කරගන්නේ? ඇත්තටම බැලුවහම හුඟක් තැන්වලදී ඔන්නේ සමබරතාවය තමයි ඊටාම් වැදගත් වෙන්නේ. අපිට භවනාව කෙරෙහි ඇල්මක් නැතුවත් බෑ. හැබැයි ඕන්ට වඩා ඇල්මක් ඇති කරගත්තොත් ඒ උමනා කරන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මෙන්න මේ සම්බරතාවයේ නිවැරදිව පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒක එකතකින් අසීරු කාරණයක්. අපිට මුල් කාලෙදි තේරෙන්නේ නැහැ කොච්චර දුරට මේකට ඇල්මක් තිබිය යුතුද කියලා. කාලයක් යනවා තේරුම් ගන්න කොහොමද මේ හිත සම්බර කරගෙන සැහැල්ලුවෙන් අරගෙන යන්නේ කියලා. දැන් හිතන්න මේ පින්වතුන් වාහනයක් අරගෙන ප්‍රධාන මාර්ගයක අධිවේගී මාර්ගයක යනවා නම් ඒ වාහනයත් හොඳට සමබර වෙලා තියෙනවා නම් රෝද හතර හොඳට සමබර කරලා තියෙනවා නම් එතකොට ලොකු ගැටලුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. අපි තුමු ඉස්සරහත් වාහන නැත්තම් ඉතින් වාහනෙට මේ වැඩේ කරගන්න දීලා අපිට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිඵලය හැම වෙලාවෙම ලැබෙන්නේ නැහැ. හැම වෙලාවෙදිම ඉතින් මේ ප්‍රතිඵලය නොලැබෙන නිසා ඒ කවදා හෝ ඒ ලැබිච්ච ප්‍රතිඵලයට ආසා කර කර අපි දැන් ඉන්නේ ටිකක් තද බල අවස්ථාවකද නම් නැත්තම් යම් සිබාදා සහිත අවස්ථාවකදී නම් අර ප්‍රතිඵලය අපේ හිතේ වැඩ කරනකොට සමහර දැන් ඉන්න තත්ත්වය ගැන අසහනය තව වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි භවනාවට උත්සාහ කරගෙන යනකොට ඇතැම් අවස්ථාවන් තියෙනවා ඒ තරම්ම අපිට මේ සාර්ථකත්වයට නැත්නම් අපේ පැත්තට මේ කාරණාව ඉෂ්ට නොවන අවස්ථා. ඒ වගේ තැන්වලදී හරි පරිස්සමෙන් ඉවසීමෙන් යුක්තව යාවිත වෙනවා. අපි අර කලින් ලැබූ ප්‍රතිඵලයක් මතක් කර කර ඒකම ඉල්ලමින් දැන් මේ ටිකක් කඩතුළු සහිත පාරක යනකොට ඉතින් එතකොට එන්නේ හිතට තවත් අසහනයක් තවත් බරක්. මොකද මේ කරගෙන යන කාරණාව ටිකක් අමාරුයි. නමුත් එතින්ද අපි බලාපොරොත්තු වෙන්නේ වෙනත් ප්‍රතිඵලයක්. ඉතින් එතකොට මේ දෙක අතර තියෙන නොසැසඳීම නිසා නොගැලපීම නිසා හිත තවදුරටත් වෙහෙසට ලක් වෙනවා. ඒ නිසා අපිට අවස්ථානුකූලව හිතේ සැහැල්ලුවක් පවත්වා ගැනීම, අවස්ථාවට මුහුණ දීම, ඉන්ද්‍රිය සමතාවයක් පැවැත්වීම, ඉතින් මේ වගේ දේවල් සෑහෙන වරද්ද වරද්දම ඉගෙන ගත යුතු වෙනවා. ඉතින් මේ දේවල් අපි කොච්චර කිව්වත් මේ වගේ තැන්වලදී අපි මුලාවට ලක් වෙනවා, අපේ අතින් වැරදි සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේ වැරදි නැවත නැවත සකස් කරගෙන පොඩ පොඩ ඉදිරියට යා යුතු ගමනක් තමයි මේ භවනා ප්‍රතිපදාව කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ තවත් කාරණාවක් මෙතෙන්දී මතක් කරනවා, නානත්ත සංඥා කියලා. දැන් අපි භවනාවේ විශේෂයෙන්ම දැන් මේ කතා කරන්නේ බුදුරජාන් වහන්සේ එක්තරා සමත භවනාවෙන් ලබා ගන්නා දියුණු ප්‍රතිඵලයක් වන දිබ්බ චක්කු කියන අවස්ථාව. ඉතින් ඒකම චතුප්පාඥානයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ වගේ අවස්ථාවක් පසු කරගෙනකොට ඒ ලැබෙන ප්‍රතිඵලයේ තියෙන පුළුවන් විවිධ අරමුණු. හිතන්න යම්සි කෙනෙක් යම්සි තැනකට අවධානය යොමු කළා, එතනට මේ හොඳ ආලෝක ස්වභාවයක් පැවැත්වුවා නම් සමහර විට එතන තියෙන දේවල් හොඳට පේන්න ගත්ත වෙන්න පුළුවන්. හැබැයි මේ පේන දේවල් වල තියෙන විචිත්‍රත්වය නිසා, මේ පේන දේවල් වල තියෙන විවිධත්වය නිසා අපේ හිත ඒකට ආකර්ෂණය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ලැබපු ප්‍රතිඵලයේම තියෙන විචිත්‍රත්වයට හිත ආකර්ෂණය වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ, අර පැවත්තා ගත යුතු සමබරතාවය ඔන්න ආයිත් අමතක වෙනවා අපිට. මේ අමාරුවෙන් සමබර කළා, ඔක්කොම ටික ඒක රස කළා, ඒක ඉරකට අරගෙන මේ ගත්ත ප්‍රතිඵලෙ. හැබැයි ප්‍රතිඵලයේ තියෙන සුන්දරත්වය, ප්‍රතිඵලයේ තියෙන චමත්කාරය, නැත්නම් ප්‍රතිඵලයේ තියෙන විවිධාංගීකරණය නිසා අපේ හිත ඒකට ඇලෙන්නත් පුළුවන්. දැන් විශේෂයෙන් ඉතින් මේක වෙන්නේ සමතේදී. මොකද සමතේදී දැන් මේ උත්සාහ කරන මේ අභිඥාව ඉතින් හරිම විචිත්‍ර අභිඥාවක් වෙන්න ඇති. මොකද අනිත්‍යර නොපෙනෙන දේවල් මේ යෝගාචරයට පේනවා. ඉතින් එතකොට එයාගේ හිත මේ පෙනෙන දේවල් කෙරෙහි යනවා කියන එක සාමාන්‍ය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මේ පෙනෙන දේවලුත් නානා ප්‍රකාර දේවල් නම් විවිධාකාර දේවල් නම් එතනක් තියෙන විචිත්‍රත්වයට හිත තදින් බැඳෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒක බාධාවක් බවට පත් වෙනවා. මොකද අර හිතේ තියෙන සමබරතාවය බිඳෙනවා. විපස්සනාවේදී වුණත් අපි හිතමු කෙනෙක් විපස්සනාවක් වඩමින් හිටියා, වේදනාවක් මුල් කරගෙන. එයාට මුලින් දැනුනේ තනි වේදනාවක් වගේ. අපි හිතමු තනි දුක් වේදනාවක් ඇති වුණා. ඒක විනාඩියක් දෙකක් පැවතුණා. ඊට පස්සේ අවසන් වුණා. ඉතින් ඔන්න ඔයගේ චිත්‍රයක් තමයි යෝගාවචරයේදී අපි හිතමු මුලින් තිබුණේ. පස්සේ හැබැයි එයා හොඳට අවධානය මෙතෙන්ට පවත්වන්න එයාට දැන් ටික ටික තේරෙනවා මෙතන තනි වේදනාවක් නෙමෙයි, මෙතන කුඩා කුඩා වේදනා සමූහයක් තියෙනවා. දැන් එතකොට මේ කුඩා කුඩා වේදනා සමූහයට අවධානය යොමු කරද්දී එතන තියෙන විචිත්‍රත්වයට, නැත්නම් එතන තියෙන අර නානත් සංඥාවට අරමුණු රාශියක් මෙතන තියෙනවා. ඒකට ගොනු වෙලා තියෙනවා. ඉතින් ඒ විශේෂ히 අවධානය පාත්වනකොට සමහර විට හිත විසිරෙන්න පුළුවන්. ඒ නිසා විපස්සනාවේදී වුණත් මේ අවස්ථාවට කෙනෙක්ට මුණපාන සිද්ධ වෙවි. සමහරවිට අපේ චිත්තානුපස්සනාවක් වඩනකොට හිතට අපිටම අතෝරක් නැතුව ඕන ආරමුණු වෙනවා. අපි පසු කරගෙන ගියා එක්තරා අන්දමකින් අපිටම සාමකාමී අවස්ථාවක්, සමාධිමත් අවස්ථාවක්, අරමුණු අඩු අවස්ථාවක් අපි පසු කරගෙන ගියා. ඔන්න හිත හැටියේ අරමුණු රාශියක් එනවා. ඔක්කොම නිකන් එකට කැළතිලා, එකට බැඳිලා, මිශ්‍ර වෙලා අරමුණු රාශියක් එනවා. ඒ බඳු අවස්ථාවකදී අපි කොහොමද ඒකට වෛර කරන්නේ නැතිව, එහෙම නැත්නම් ඒකට අහුවෙන්නේ නැතිව, ඒකෙන් චිත්ත පීඩාවක් ඇති කරගන්න නැතුව, බරක් කරගන්න නැතිව කොහොමද මේ අවස්ථාව පහු කරන්නේ? මේ ලැබෙන නානත් සංඥාව කොහොමද අපි සාමකාමීව දරාගන්නේ? හිත විසිරෙන්න නොදී හිතේ ඒ සමාහිත භාවය රැකගන්නේ. ඒ වගේ දේ තැන්වලදී අපි බොහොම පරිසංකාරීව සැහැල්ලුවෙන් යා යුතු වෙනවා. මුලක් කාලවට වෙන එකක් තමයි අපි හිත සැහැල්ලු වෙලා තියෙනකොට විවිධ සංඥා එන්නත් පුළුවන්. හිතන්න අපි ආනාපාන සතියක් වඩමින් ගියා. හැබැයි ඉතින් ඔන්න ආශ්වාස ප්‍රශ්වාසය හොඳට තුනී වෙලා අන්තිම නොදැනී ගියා. ඒ ආනාපානය නොදැනී ගිය අවස්ථාවකදී ඔන්න විවිධාකාර විචිත්‍ර සංඥාවන් හිතේ මතුවෙන්න පුළුවන්. සමහර විට බුද්ධ රූපයක් පේන්න පුළුවන්, ඔන්න රස විහිදෙනවා පේන්න පුළුවන්, නැත්නම් දිව්‍ය රූපයක් පේන්න පුළුවන්, හොඳට බබලනවා පේන්න පුළුවන්, නැත්නම් විවිධ මනුස්ස දිව්‍ය සමූහයක් පේන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ අර ඒ පේන සංඥාවල තියෙන විචිත්‍රත්වයට, ඒ පේන සංඥාවල තියෙන නානත්වයට අපි නොදැනුවත්වම හිත ඇදෙන්න පුළුවන්, බැඳෙන්න පුළුවන්, ඇලෙන්න පුළුවන්. මොකද අපි හිටියේ බොහොම ඒකාකාරී අවස්ථාවක, බලබල හිටිය ආස්වාසයත් ප්‍රස්වාසයත් ගෙවිලා ගියා. දැන් තියෙන හරිම ඒකාකාරී අවස්ථාවක්. එබඳු ඒකාකාරී අවස්ථාවකදී අරපෙන්නන නානත්ව සංඥාව හරිම ප්‍රබලයි. ඒකත් අනිත් එක S2 අරගෙන ඉන්නවා වගේම පේනවා. දැන් මේ S2 වහගෙන ඉන්නේ චිත්ත රූපයක් මේ මවලා තියෙන්නේ, විඥානයයි මේ අපිව රවට්ටලා තියෙන්නේ. නමුත් අපිට එකක්වත් මතක් වෙන්නේ නැහැ. ඒ තරමට මේ පෙන්නන සංඥාව හරිම විචිත්‍රයි. ඒ නිසා එබඳු අවස්ථාවකදී අපිට නුවණ පාවිච්චි කරගන්න බැරි වුණොත්, අමතක වුණොත් අනිවාර්යෙන් මේ සංඥාවට අපි අහු වෙනවා. එතකොට අපි මේ සංඥාවට ලොකු වටිනකමක් දෙනවා, ඒ සංඥාවට නමක් දෙනවා, සංඥාවට පුජ්‍යලේඛ ආරෝපණය කරනවා. වටිනකමක් දීලා අන්තිමට පුජ්‍යලේඛ ආරෝපණය කළා, ඔන්න අපේ හිත ආයෙත් ඒකෙන් බැඳෙනවා, උපාදාන කරනවා. ඒ නිසා මේ විපස්සනාවේදී වුණත් ඒ අපිට අත්දකින්න සිද්ධ වෙන නානත් සංඥාව අපි සැලකිල්ලෙන් ඒ නානත් සංඥාවත් එක්ක අපි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් අතිනිජ්ජායි තත්තං කියලා තවත් අවස්ථාවක් ඉදිරිපත් කරනවා. ඒකේ බැඳීමක්, නිජ්ජායනය කියන වචනයෙන් අපිට එතන බැඳීමක් කියලා සලකන්න පුළුවන්. ඒකට නිකන් ආසාවක් ඇතිවීම කියලා සලකන්න පුළුවන්. එතකොට මේ ලැබෙන අරමුණටම තියෙන ආසාව, ලැබෙන ප්‍රතිඵලයට තියෙන ආසාව, ඒකම එතකොට බාධාවක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒකම තමයි නිකාන්තිය කියලා කියන්නේ. එතකොට අපි අර අභිජප්පා කියන එක ඕනම් අපිට ආසාව කියලා සැලකුවොත්, තෘෂ්ණාව කියලා සැලකුවොත්, මේතන මේක ඊටත් වඩා එහා ගිය ආසාවක්, ප්‍රබල ආසාවක් වශයෙන් සලකන්න පුළුවන්. ඒතර මේ වගේ අවස්ථාවකදී වුණත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අපේ හිතේ තියෙන සමබරතාවය බිඳෙනවා, සමබරතාවය කැඩෙනවා. එහෙනම් මේ සමබරතාවය රැකගෙන මධ්‍යස්ත සිතින් භාවනාව කරගෙන යෑම තමයි එක්තරා අන්දමකින් කියනවා නම් පරිණත යෝගාවචරයෙකුගේ ස්වභාවය. මොකද මූලික යෝගාවචරයෙක් නැත්නම් ආධුනිකයෙක් යම් හෝ ප්‍රතිඵලයක් ලැබුණාම ඒ ගැන ඕන්ට වඩා හිතනවා, ඒ ගැන ඕන්ට වඩා අධිතක්සේරු කරනවා. මොකද එයාට අත්දැකීම් නැහැ. සමහරවිට පුංචි ලැබිච්ච සමාධිය ධ්‍යානයක් කියලා හිතා ගන්නවා. එහෙමත් නැත්නම් පුංචි ලැබිච්ච අවබෝධය මාර්ගඵලයක් කියලා හිතා ගන්නවා. දැන් ඉතින් තමන් සෝවාන් වුණා අය, අනාගාමි වුණා අය කියලා හිතා ගන්නවා. මොකද අත්දැකීම් නැහැ. ඒ නිසා ඒ වගේ තැන්වලදී පුදුමාකාර විදිහට නිහතමානී වෙන්න අවශ්‍යයි. ගුරු ඇසුර අත් නොහැර පවත්වන්න අවශ්‍යයි. ගුරුවරයා කෙරෙහි විශ්වාසය, ගුරුවරයායි දන්නේ තමන් දන්නේ නැහැ කියන ඒ ආකල්පය, නිවැරදි ආකල්පය හිතේ පවත්වන්න අවශ්‍යයි. එහෙම නැත්නම් උඟක් කලාවට අපි ගුරුවරයාව අවතක්සේරු කරනවා, ඒ වගේම අපිව අදිසක්සේරු කරනවා. මොකද උඟක් කලාවට මේ ලැබෙන ප්‍රතිඵල අපිට තමයි තේරෙන්නේ. ඒ කියන්නේ අපිට ගුරුවරයාත් එක්ක සංනිවේදනය කරන්නේ වචන හරහා. අපි කොහොමද හරියටම දන්නේ අපේ ප්‍රතිඵලය ගුරුවරයාත් අත්දැකලා තියෙනවා කියලා, ගුරුවරයාත් සාක්ෂාත් කරලා තියෙනවා කියලා? අපි ප්‍රබල සමාධියක් අත්දකින්නකොට ඒකේ තියෙන විචිත්‍රත්වය, ඒකේ තියෙන ගැඹිරත්වය, ඒකේ තියෙන ගැඹුර අපිට ප්‍රබලව දැනෙන්න පුළුවන්. ඉතින් අපි යෝග ගිහිල්ලා අපේ ආචාර්යවරයාට කර්මස්ථානාචාර්යන් වහන්සේට කිව්වහම උන්වහන්සේ ඕක එච්චර ගණන් ගන්න නැත්තම් ඔන්න ඕක පැත්තකට දාන්න කියලා කියනවා නම් එතකොට ඉතින් අපිට ඒ ගුරුවරයා කෙරෙහි සමහර වෙලාවට ඔන්න හිතේ ඇති වෙන්නේ අමනාපයක්, එහෙමත් නැත්තම් සැකයක්. මොකද මේ තරම් ප්‍රබල සමාධියක් ඇයි මේ අහක දාන්න කියන්නේ? ඇයි මේ ඉවත් කරන්න කියන්නේ? ඇයි මේ අව탁සේරු ලක් කරන්නේ? ඇයි ඒකට වටිනකමක් දෙන්නේ නැත්තේ? එහෙමත් නැත්තම් අපිට අර මං කලින් කිව්වා වගේ අපිට විවිධාකාර සංඥා පේනවා. බොහොම විචිත්‍ර සංඥා පේනවා. ප්‍රබල සංඥා පේනවා. ඉතින් අපි ඒව ගිහිල්ලා ඔන්න ගුරුවරයාට විශ්වාස මේ විස්තර කරාම ඔවා හුදෙක් සංඥා අත්තල්ලා දාන්න කියලා ගුරුවරයා කිව්වහම අන්න ඉතින් අපේ හිතේ විපිලිසරකමක් ඇති වෙන්න පුළුවන්. මොකද අපිට අත්දැකීම් නැහැ. අපි ඒ අරමුණ නැත්තම් ඒ ප්‍රතිඵලය මධ්‍යස්ථ සිතින් දරා ගන්න දන්නේ නැහැ. එහෙමත් නැත්තම් ඒ අරමුණ අපිව මේ මුලා කරලායි තියෙන්නේ. ඒ අරමුණ විශේෂයි අපේ අනවශ්‍ය බැඳීමක්, අනවශ්‍ය වටිනාකමක් අපි දීලාය තියෙන්නේ කියලා තේරුම් ගන්න අපිට නුවණ මුහු කරා ගිහිල්ලා නැහැ. ඒ නිසා ටික ටික යෝගාචරයෙන් පරිණත වෙන්න මොන අරමුණ ලැබුණත්, මොන ප්‍රතිඵලය ලැබුණත් හිත මධ්‍යස්ත වීම නැත්තම් උපේක්ෂාව පැවැත්වීම කියන එක දැනගන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට මුල් කාලෙදි තමයි මේ මොන ප්‍රතිඵලය ගැන වුණත් ඕන්ට වඩා අධිසක්සේරු කරන්න යන්නේ. හැබැයි පස්සේ යා ටික ටික තේරුම් ගන්නවා මේවා ඒ තරම්ම උඩ පැනින්න ඕන දේවල් නෙමේ, ඕන් විදාකාරන්දි උඩඟු වෙන්න දේවල් නෙමේ. මේවා හුදෙක් සංඥා නැත්තම් මේවා හුදෙක් මේ తాවකාලික ප්‍රතිඵල. ඉතින් මේවා මගහරවගෙන, මේවත් අතහැරගෙන తాවකාලික මට්ටම ඉවත් කරගෙන ආයුතු වෙනවා ඉදිරියට කියලා එන්නේ ආකල්පය ඇති කරගන්න කම්. ඉතින් එක්තරා අන්දමකින් අපේ හිතේ තණ්හාවක්, ප්‍රතිඵලයේ අපේක්ෂා කරන ගතියක්, බලාපොරොත්තුවක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ විදිහට බුදුරජාන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළා තියෙනවා උපක්ලේශ 11ක්. ඉතින් මේ උපක්ලේශ 11ම ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාන් වහන්සේ තවදුරටත් සඳහන් කරනවා මේ රූප දැන් මේ අවබෝධයේ තිබුණත් අවස්ථානුකූලව සමාධිය ලැබුණාම, සමාධිමත් වුණාම ඇතැම් වෙලාවදී බුදුරජාන් වහන්සේ කියනවා සමාධිය ප්‍රමාණවත් නැහැ, ප්‍රබල නැහැ. ඇතැම් වෙලාවට ඕන්ට වඩා සමාධිය ප්‍රබලයි. يعني ලැබෙන ප්‍රතිඵලය කොහොමද එතරම්දි සම්වර කරගන්නේ? ඒ කියන්නේ අපි තුමු සමාධියක් වෙන්න ඕනේ. සමාධියක් ලබා ගන්න ඕනේ. හැබැයි ඒ සමාධිය නිකන් දුර්වල සමාධියක් නම් එතකොට ඒක එතරම් දැනෙන්නේ නැහැ. හැබැයි ඕන්ට වඩා ප්‍රබල වුණොත් එහෙම ඔන්න ඒක ASCII ගිහිල්ලා හිත හිර වෙලා හිත නිකන් අර ශීතකරණයක් ASCII දැම්මා වගේ මොකක්වත්ම කරගන්න බැරිව එතන නිකන් ලොක් වීමක්, එතන නිකන් හිරවීමක්, ඒ නිසාම ආතති ගතවීමක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් හුඟක් වෙලාවට විපස්සනා කරන යෝගාවචරයින් ටික ටික හිතේ නිදහසක් අත්දකින්නකොට එමත් නැත්තම් හිත සංසිඳෙන්න ගත්තාම හිත අරමුණු වලින් නිදහස් වෙන්න ගත්තාම ඉතින් එතකොට ඕන්ට වඩා සමාධිය උත්සන්න වුණොත් ඒ සමාධිය හරහාම හිත ආතතිගත වෙනවා. හිතේ යම්සි දරතයක්, වෙහෙසක් ඇති වෙනවා මේ සමාධිය හරහාම. මොකද මෙතෙන්ද දැන් සමාධිය කියලා කියන්නේ අර කලින් අපි පැවැත්වුවා වගේ අරමුණකට එල්ල කරපු හිතක් නෙමෙයි. ඒකාග්‍ර කරපු හිතක් නෙමෙයි. එවගේම අරමුණක් තුල নিমগ্ন වෙච්ච මට්ටමකුත් නෙමෙයි. මෙතන තියෙන හොඳට නිකන් අවධානයේ පැතිරිච්ච මට්ටමක්. එක අරමුණකවත් පිහිටන්නේ නැතිව, අරමුණු වල පැනපැන යන්නේ නැතිව, හැබැයි හාත්පස සැහැල්ලුවෙන් සරලව පැතිරිච්ච මට්ටමක්. ඉතින් ඒ මට්ටමේ අපි සැහැල්ලුවෙන් ඉන්නා වෙනුවට ගැඹුරු සමාධි පැත්තකට යන්න ගිහිල්ලා ඒ තුලින් හිතේ ආතතියක් ගොඩ නැගුණොත් එතනත් අපි හරියට පාර තේරුම් ගන්න. මොකද එහෙනම් එක පැත්තකින් කියනවා නම් අපි විපස්සනාවෙන් ඉදිරියට යනකොට අපිට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වීමක් තමයි සිද්ධ වෙන්නේ. මුලදී දිනන වැඩක් විමසීමක්, විමර්ශනයේ යෙදීමක්, ධම්ම විචයක්, ඉතින් මේ වගේ කාරණා රැසක්
ගැන හොඳ අවධානයෙන් ඒ කටයුත්ත ඉෂ්ට කරමින් අරමුණ හොඳට විනිවිද දකිමින් ඒ නුවණක් උපදව ගන්න උත්සාහයක් දරන අවස්ථාව පෙන්නුම් කරනවා. හැබැයි ඉදිරියට යන්න යන්න හිත සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න එතෙන්දී හිත කිසිවක් උපාදාන නොකරන මට්ටමේදී එහෙමත් නැත්නම් අල්ල නොගන්න මට්ටමේදී හිතේ නිදහසක් භුක්ති විඳින මට්ටමේදී తాවකාලික විමුක්තියක් භුක්ති විඳින මට්ටමේදී අන්න ඒ తත්වය බොහොම සැහැල්ලුවෙන් පවත්වන එක යෝගාචරයේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අන්දමින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරද්දී අන්තිමට ප්‍රකාශ කරනවා උන්වහන්සේ ත්‍රිවිදේන සමාධින් භාවේමි කියලා. ඒ කියන්නේ තුන් ආකාරයකින් මේ සමාධිය වැඩුවා කියලා දේශනා කරනවා. ඉතින් එතකොට මෙතන බොහෝ විට අපිට සමතේට බරව තමයි මේක විස්තර කරන්න වෙන්නේ. උන්වහන්සේ මේ විතර්කයයි විචාරයයි කියන කාරණා දෙක මුල් කරගෙන ඔන්න එක අවස්ථාවක් පෙන්නනවා. ඊළඟට ප්‍රීතිය මුල් කරගෙන තවත් අවස්ථාවක් පෙන්නනවා. ඊළඟට වේදනාව මුල් කරගෙන නැත්නම් සැපයයි උපේක්ෂාවයි මුල් කරගෙන තවත් අවස්ථාවක් පෙන්නනවා. දැන් විතක්කේ විචාරය කියන එක මේ පිටු දන්නවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන්නේ ධානාංග නැත්නම් සමාධි අංග. ඒතර මෙන්න මේ සමාධි අංග පහක් තියෙනවා නම් ඒක අපි ප්‍රථම ධානයේ වශයෙන් හඳුන්වනවා. සූත්‍රාන්ත ක්‍රමේදී සමාධි අංග තුනක් තියෙනවා නම් කියන්නේ විතක්ක විචාර දෙකම නැත්නම් ඔන්න ඒක දෙවන ධානයත් ප්‍රීතියත් හැරුණාම සුඛ ඒකාග්‍රතාව සහිතව තුන්වෙනි ධානයත් සුඛයත් නැති වෙලා උපේක්ෂා ඒකාග්‍රතාවය සහිතව හතරෙන් ධ්‍යානයක් විතර මේ වගේ වර්ගීකරණයක් සිද්ධ වෙනවා. කෙසේ නමුත් මේ විතර්කයයි විචාරයයි හොඳින් තේරුම් අරගෙන ඇතැම් වෙලාවකදී විතර්කය සහිතව විචාරය සහිතව සමාධිය පැවැත්වීමත් ඇතැම් වෙලාවට විතර්කය නොකර ඒ කියන්නේ අරමුණට හිත නැංගුවා ඒ කියන්නේ විතර්කය කරා ඊට පස්සේ නැවත නැවත විතර්ක කරන්න නැතුව නැවත නැවත අරමුණට හිත නැංවීමක් කරන්න නැතුව එතන මේ හිත පවත්වා ගනිමින් හිත නොසෙල්වී පවත්වා ගනිමින් ඒ තියෙන අවස්ථා හොඳට විචාරශීලීව බැලීම එහෙම නැත්නම් සම්මර්ෂණය කිරීම මොකක් කරන්න අපි විපස්සනා වදිත් කරනවා. ඒ කියන්නේ අරමුණට හිත නැංවුවාට පස්සේ දැන් අරමුණේ විචිත්‍රත්වය අරමුණේ විස්තර අරමුණියන් කැඩලා බිඳිලා යන ආකාරය අනුුණ අනිත්‍යත්වය ලක්වීම ඒවා බලන්න නිකම් විමර්ශනශීලීව ඉන්න අවශ්‍යයි. පුංචි කුතුහලයක් සහිතව ඉන්න අවශ්‍යයි. හැබැයි නැවත නැවත හිත අරමුණු නැංවීමක් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද නිකම් අර එකම තැන වගේ තමයි අලුත් අලුත් අරමුණු පහළ වෙන්නේ. එක පැත්තකින් අපිට කියන්න පුළුවන් මෙතනත් විතර්කයක් තියෙනවා කියලා. මොකද අලුතෙන් පැමිණෙන අරමුණට අපි හිත නංවනවා. හැබැයි ලොකුවට එතන අර හිතේ ලොකු ස්ථානීය වශයෙන් වෙනසක් නැති නිසා ලොකුවට එකේ අර විතර්ක කරන ස්වභාවයක් පේන්නේ නැහැ. එතනිකන් එක තැනම පවත්වගෙන ඉන්නා වගේ තමයි දැනෙන්නේ. හැබැයි අරමුණ නිරන්තරයෙන් වෙනස් වීම අරමුණේ සිද්ධ වෙන ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය ඒවා අපි ඔක්කොම බලාගෙනමින් විචාරශීලීව තමයි කාලය ගත කරන්නේ. ඉතින් එතෙන්දී අපිට කියන්න පුළුවන් මේක ඇවිල්ලා විතර්කේ රහිත විචාරයේ සහිත අවස්ථාවක් කියලා. ඇතැම් වෙලාවට ඔන්නේ අරමුණු සියල්ල අහෝසියලා ගියා සමනේට ලක් වුණා දැන් කිසිම අරමුණක් නැහැ ඒ தත්ත්වය තුල ඔන්න සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට එතන ਵਿਚාරයක් නැහැ විතක්කයක් නැහැ හැබැයි හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය தත්වයන් අපිට සමතය මුල් කරගෙනත් කතා කරන්න පුළුවන් විපස්සනා මුල් කරගෙනත් කතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ தත්වයකදී අපි හිතමු යම්ස කෙනෙක් අපි හිතමු වේදනානුපස්සනාවක් වඩනවා. ඒ වේදනානුපස්සනාව වඩනකොට යා නැවත නැවත මේ මතුවෙන සැප වේදනාවන් දුක් වේදනාවන් උපේක්ෂා වේදනාවන් බලබලා හිටියා. ඉතින් එතකොට එතන කැපී පෙනෙන විතර්කයේ යෙදීමක් ਵਿਚාරයේ යෙදීමක් සිද්ධ වුණා. හැබැයි ඊට පස්සේ ඔන්න මතුනේම අපි හිතමු දුක් වේදනාවන්. ඒ දුක් වේදනාවකට ඔන්න හිත හොඳට දැන් අවධානය යොමු කරගෙන බලාගෙන හිටියා. හැබැයි දැන් අලුතෙන් එන ගතියක් නැහැ. අර තියෙන දුක් වේදනාවම නිකන් කැඩිලා බිඳිලා යන ආකාරයක් ඒක සමූහයක් බවට පත්වීමක් තමයි බලමින් ඉන්නේ. එතකොට අර නැවත නැවත අරමුණු නැංවීමක් ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි හොඳට විචාරශීලීව එතන ඉන්න ගතියක් තියෙනවා. ඉතින් එතකොට ඔන්න ඔය දෙවැනි අවස්ථාව තමයි අපි ගත කරන්නේ. ඉතින් මේවත් ධ්‍යාන වශයෙන් සලකන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම විපස්සනා ධ්‍යාන ගැන ධර්මයේ සඳහන් වෙනවා. එහෙම නැත්නම් විශේෂයෙන්ම මහා සිසාඩෝ ස්වාමින් වහන්සේම දේශනා කරනවා. අර අරමුණු නැත්තම් නැවත නැවත මේ මතුවෙන අරමුණට හිත නංවමින් ඒක විචාරයට ලක් කරමින් විමසීමට ලක් කරමින් ඉන්න අවස්ථාවට තමයි ධ්‍යානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අරමුණට හිත නැංගුවාට පස්සේ ඒක විමසා බලමින් විතරක් ඉන්න අවස්ථාව ඔන්න ඔය දෙවනි පංචක ණය ක්‍රමය අනුව දෙවනි ධ්‍යානයේ වශයෙන් සලකන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න අපි යම් අවස්ථාවක දැන් අරමුණ නොපෙනී ගියා, අරමුණ ගෙවිලා ගියා. හැබැයි අපි හිත එතනට යොමු කරගෙන බලාගෙන ඉන්නවා. එතෙන්දි විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. සැහැල්ලුවෙන් අපි මේ අවස්ථාව භුක්ති විඳිනවා. මේ අවස්ථාව භුක්ති විඳින මේ මට්ටම එතකොට ඔන්න කෙනෙකුට මෙන්න මේ තුන්වෙනි අවස්ථාව අවිතක්කම්පේ අවිචාරං සමාධින් භාවේසින් කියන මට්ටම වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සප්පීතිකම්පි සමාධින් භාවේසින් නිප්පීතිකම්පි සමාධින් භාවේසින් කියලා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට හිත ප්‍රීතිය සහිතව ඉන්නවා, ප්‍රීතියක් තියෙනවා යාට. හැබැයි ඇතැම් වෙලාවට ප්‍රීතියක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ தত্ত্বයන් ප්‍රීතියක් සහිත මට්ටමක්, ප්‍රීතියක් රහිත මට්ටමක් ඇති වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකේදීම කොහොමද අපි සමාධිය අත්දකින්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාත සහගතම්පි සමාධින් භාවයේසින් උපේක්ඛා සහගතම්පි සමාධින් භාවයේසින්. ඒ කියන්නේ දැන් සුවබර අන්දමකින්, සැහැල්ලු අන්දමකින්, සැපවත් අන්දමකින් සමාධිය පවත්වනවා. හැබැයි ඒක ටිකක් එහාට යනකොට, පරිණත වෙනකොට ඒක උපේක්ෂාවකට හැරිලා උපේක්ෂා සහගතව සමාධිය පවත්වනවා. ඉතින් ඒකත් විපස්සනාදී වෙන්න පුළුවන්. අපි හොඳට අරමුණ විනිවිද යනකොට, අරමුණේ විස්තර පේනකොට ඒ අපේ පරිශ්‍රමයේ සාර්ථක වෙනකොට ලොකු ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්, සතුටක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔන්න හිත විසින්ම මේ කටයුත්තේ නිරත වෙනවා, අපිට ලොකු දෙයක් කරන්න නැහැ. ඉතින් එතකොට ලොකු ප්‍රීතියකින්, සැහැල්ලුවකින්, ප්‍රමෝදයකින් ඒක දිහා බලාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ඊට පස්සේ දැන් ඕක සමනෙට ලක් වෙලා අරමුණ නිකන් නොදෙනී ගෙහිලා, එහෙමත් නැත්නම් අරමුණ මේ සිද්ධ වෙන දේ ගැන හිත තුල උපේක්ෂාව තව තව වැඩෙන්න වැඩෙන්න අර ප්‍රීතිය පහව ගිහිල්ලා සැපය වෙනුවට උපේක්ෂාව සහගතව ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ උපේක්ෂා සහගතම්පි සමාධින් භාවයේසින් කියනකොට ඉතින් ඒක සෑහෙන්න අපිට විස්තර විභාග වලට යන්න පුළුවන්. ඒක අපිටම අනිමිත්ත සමාධියක්, අපපනිත සමාධියක්, ශුන්‍ය සමාධියක් ඒ වගේ මට්ටම් වලදී පවා තියෙන ඉතින් උපේක්ෂාව මුල් කරගත්ත මට්ටමක්. ඉතින් ඔන්න ඒ වගේ විවිධ අන්දමකින් සමතේ වේවා, විපස්සනා වේදී වේවා මේ වගේ අපිට මේ සමාධි ක්‍රම සමාධි වර්ගීකරණ හඳුනා ගන්න පුළුවන්. ඒතකොට පින්වත්නි මේ වගේ දැන් බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ කටයුතු කරපු ආකාරය නැත්තම් ඒ බෝධිසත්ව අවදීදී හොඳට මේවා විමසා බලමින්, ඉගෙන ගනිමින්, උපක්ලේශ තේරුම් ගනිමින්, ඒවා මගහරවමින්, හිත සමබර කරමින් ටික ටික සාර්ථකත්වයේ ලැබුණු ආකාරය විස්තර කරලා දීලා අන්තිමට බුදුරජාන් වහන්සේ ඒ සාර්ථකත්වයේ ලැබුව අය, තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ අය, ඥානංච පනමේ දසණං උදපාදි අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නතිදානි පුනම් භවෝති කියලා බුදුරජාන් වහන්සේ අන්තිමට දේශනා කරනවා. කොහොමද තමන් වහන්සේ සාර්ථකත්වයට ලක් වුණේ, කොහොමද බුද්ධත්වයට පත් වුණේ, සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ කොහොමද, මේ විදිහට හොඳට ප්‍රඥාවන්තව කටයුතු කිරීම හරහා කියලා දේශනා කරනවා. ඉතින් මේ නිමින් තමයි ඇත්තටම මේ උපක්ලේශ සූත්‍රය අවසන් වෙන්නේ. ඉතින් මේ උපක්ලේශ සූත්‍රයේදී අපිට හම්බ වෙච්ච තවත් චරිත කීපයක් ගැන මං හිතුවා පුංචි කාරණා කීපයක් මතක් කරන්න. දැන් අර බොහොම සමගි සම්පන්නව හිටිය ඒ ස්වාමින්වහන්සේලා තුන්නම, ඒ කියන්නේ අනුරුද්ධ ස්වාමින්වහන්සේ, ඊළඟට නන්දිය ස්වාමින්වහන්සේ, කිඹිල ස්වාමින්වහන්සේ, ඒ වගේමයි අර බුදුරයන් වහන්සේ කලින් මුණ ගැහිච්ච බහු කියන ස්වාමීන් වහන්සේ. ඉතින් මෙන්න මේ ස්වාමීන් වහන්සේලා ගැන යම් විස්තරයක් තේරගාතාවල සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවකදී ඔය කිම්බිල කියන ස්වාමීන් වහන්සේ ගැන ප්‍රකාශයක් උන්වහන්සේ කරනවා. උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ පාචීන වංශ දායම්හි සක්‍ය පුත්තා සහායක පහයානප්පකේ භෝගේ උංචා පත්තා ගතේ රත ආරද්ධ වේරියා පහිතත්තා නිච්ඡන් දල්හ පරක්කම රමන්ති ධම්ම රතියා හිත්වාන ලෝකයන් රතින්ති. ඉතින් මේ විදිහට අර උන්වහන්සේලා ඒ පාචීන වංශ කියන කොටසේ උන්වහන්සේලා තුනම තුන් දෙනාම අර බොහොම සමගි සම්පන්නව ඒ උන්නාන්සේලාට තිබිච්ච ශාක්‍ය රජකුලයේ තිබිච්ච සියලු සම්පත් අත්හැරලා දාලා මේ පිඬු සිඟා වඩිමින් පාත්‍රිනු ලැබිච්ච දෙයකින් සෑහිමකට ලවත්පත් වෙමින් ඒ කටයුතු කරපු ආකාරය උන්වහන්සේ සිහි කරනවා. ඒ වගේම හොඳ වීරයක් සහිතව නිවනට යමු සිත් ඇතිව කටයුතු කරපු ආකාරය උන්වහන්සේ සිහි කරනවා. එතකොට මේ ලෞකික විවිධාකාර ඒ විවිධ ආලම්බණයන්ගේ මේ විවිධ රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ ඇල්ම අත්හැරලා දාලා කොහොමද ධර්මයට හිත අලවා ධර්මයට බැඳිලා ධර්මානුධර්ම ප්‍රතිපදාව ගත කරේ කියලා උන්වහන්සේ ඒ තමන් වහන්සේගේ තේර ගාථාවල සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ භගු ස්වාමීන් වහන්සේගේ එක්තරා ලස්සන සංසිඳියක් තේර ගාථාවල එනවා. උන්වහන්සේ කියනවා එක්තරා වේලාවකදී මට ලොකු තීන මිද්දයක් ඇති වෙලා තිබුණා. ඉතින් මම විහාරෙන් එළියට ඇවිල්ලා සක්මනට පිවිසුණා. සක්මන් මළුවට පිවිසුණා. හැබැයි සක්මන් මළුවේදී මාව බිමට වැටුණා. ඒ කියන්නේ ඇදගෙන වැටුණා. ඒ කියන්නේ උන්වහන්සේට ලොකු නිදිමතක් වගේ දබාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් නිදිමතේම තමයි සක්මනට ගිහිල්ලා තියෙන්නේ. එමත් නැත්නම් සමහරවිට සක්මනේදී නිින්ද ගියක් දන්නෙත් නැහැ. කොහොම හරි ඔන්න සක්මනේදී ඇදගෙන වැටුණා. ඊට පස්සේ ඔන්න උන්වහන්සේ කියනවා මම මේ වැලි පිහිදාගෙන අවයවයන් පිරිමැදගෙන ආයෙත් සක්මනට නැංගා. ආයෙත් සක්මනට පිවිසුණා. ඊට පස්සේ ආයෙත් හොඳට මම සක්මන් මළුවේ සක්මන් කළා. එහෙම සක්මන් කර කර ඉන්නකොට ඔන්න මට හොඳට මානසිකාරය පවත්වන්න පුළුවන් වුණා. යෝනසෝ මානසිකාරය ඉපදුනා. ඒ හරහා ඔන්න ආදීනව පේන්න ගත්තා. නිබ්බිදාව පහළ වුණා. ඒ හරහා ඔන්න හිත නිදහස් වුණා. ඒ ධර්මයේ තියෙන සුධර්මතාවය දැන් බලන්න. මම අර වගේ නිද්‍රෝපගත මට්ටමක කලින් හිටියේ. එහෙමත් නැත්නම් මේ එපා වීමක හිටියේ. කම්මැලිකමක හිටියේ. කම්මැලිකමේමයි සක්මනට ගියේ. ඒ නිසාම ඔන්න ඇදගෙන වැටුණා. හැබැයි මම කොහොම හරි ආයෙත් වැලි පිහිදාගෙන අවයවයන් පිරිමැදගෙන අතපය අතගාලා ඔන්න ආයි මම නැගිටලා වැඩේ කරා. වැඩේ කරාට පස්සේ මෙන්න සාර්ථක වුණා. යෝනිසෝ මනසිකාරය පහළ වුණා. ඒ නිසාම ඔන්න ආදීනව තේරුම් ගෙහිලා නිබ්බිදාව පහළ වෙලා හිත නිදහස් වෙලා ඔන්න මම මේ ත්‍රිවිද්‍යාවන් ලැබුවා. අරහත්ත්වයටපත් වුණා. දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගැන ඇත්තටම ලොකු විස්තරයක් එනවා. මම කෙටියෙන් කාරණා කීපයක් පමණක් මෙතනදී මතක් කරන්න මතක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ පිළිබඳව දන්නවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් උන්වහන්සේ කරමින් හිටිය විතර්ක හතක් ගැන ඇතම් සූත්‍රවල අංගුත්තර නිකාය සඳහන් වෙනවා. ඉතින් උන්වහන්සේ මතක් කරගන්නවා මේ ධර්මය ඇත්තටම ගැළපෙන්නේ අල්පේච්ඡතාවයෙන් කටයුතු කරන කෙනෙකුට, මේ ධර්මය හරියන්නේ සන්තුට්ඨියෙන් ජීවත් වෙන කෙනෙකුට, හිතේ සතුටින් සැහැල්ලුවෙන් ලද දෙයින් සතුට වෙලා ජීවත් වෙන කෙනෙකුට. ඒ වගේමයි මේ ධර්මය ගැළපෙන්නේ සාර්ථක වෙන්නේ හොඳ වීරයවන්ත කෙනෙකුට. ඒ වගේමයි මේ ධර්මය ගැළපෙන්නේ විවේකයට බර කෙනෙකුට. ඒ වගේමයි මේ ධර්මය සාර්ථක වෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට. ඉතින් ওই විදිහට මේ ප්‍රධාන විතර්ක හතක් මුල් කරගෙන උන්වහන්සේ ටිකක් කල්පනා කර කර ඉන්නවා. ඒ වගේමයි හිත සමාධිමත් සමාහිත වූ කෙනෙකුටයි මේ ධර්මය ගැලපෙන්නේ කියලා. ඉතින් මේ වගේ උන්වහන්සේ ටිකක් කල්පනා කර කර ඉන්නවා මේ ධර්මය ගැලපෙන්න නම් හිතේ තියෙන්න ඕන ස්වභාවය ගැන. මහා පුරුෂ විතර්ක සූත්‍රය කියලත් ඉතින් ඔය කාරණාවට සඳහන් කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සාමණේර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කල්පනා කර කර ඉන්නකොට ඕක දකිනවා භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේ 이르දීයෙන්ම ඇවි වැඩම කළා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අටවෙනි විතර්කයේ ඉදිරිපත් කරනවා. ඒ අටවෙනි විතර්කයේ තමයි නිප්පපංචතාවය, ප්‍රපංච නොකර සිටීම කියන කාරණය. ඒ ප්‍රපංච නොකර සිටීම කියන එක දැන් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරාම ඒ ප්‍රපංච නොකර සිටීම ගැන දැන් ඔන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මතක් කරගෙන ඒ නිප්පංච தත්ත්වයේ තුලින් තමයි උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ කෙරෙහි පුදුමාකාර කෘතවේදීත්වයකින් ඒ කාරණාව සිහි කරනවා. මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉද්ධියා උපසංකමි. මං අර විවිධාකාර විතර්ක හිතමින් කල්පනා කර කර ඉන්න වෙලාවේදී මගේ ඒ සංකල්පනාවන් දැනගෙන මේ ලෝකේ අනුත්තර වූ ශාස්ත්‍රූන් වහන්සේ මනෝමය කයකින් මං ඉදිරියේ පහළ වුණා. යදාමේ අහු සංකප්පෝ තතෝ උත්තරි දේශයි. ඉතින් මේ මම කල්පනා කර කර හිටිය දේවල් වලට මත්තේහි ඒවත් අභිබවා ගිහිල්ලා ඊට වඩා දෙයක් බුදුරජාන් වහන්සේ මට කියලා දුන්නා. නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං මදේශයි. ඒ නිප්පපංචේහි ඇලුන භාගතුන් වහන්සේ ප්‍රපංච කිරීම දුරු කරපු භාගතුන් වහන්සේ ප්‍රපංච නොකර සිටීමේහි ඇලුණු භාගතුන් වහන්සේ ඒ ප්‍රපංච නොකර සිටීමේ අගය මට කියලා දුන්නා. තස්මාහං ධම්ම මඤ්ඤාය විහාසින් සාසනේ රතෝ තිස්සෝ විඤ්ඤා අනුප්පත්තා කතං බුද්දස්ස සාසනං. මේ කාරණාව මම තේරුම් අරගත්තා. විතර්ක මම පැත්තකින් දැම්මා. ප්‍රපංච දුරු කළ දැම්මා. ප්‍රපංච සමනය කළා. නිප්පපංචයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මමත් ඔන්න මම අරහත්ත්වයටපත් වුණා. ත්‍රිවිද්‍යාව පහළ කරගත්තා. මමත් ඉතින් බුද්ධ ශාසනය සමෘද්ධිමත් කරගත්තා කියලා මේ අනුරුද්ධ සාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා මේ බුදුරජාණන් වහන්සේට ස්තුතිපූර්වකව ගාථා දේශනා කළා තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ සාමීන් වහන්සේලා සෑහෙන ප්‍රයත්නයක් දරලා විවිධාකාර බාධාවන් හරහා ගිහිල්ලා උත්සාහයෙන් කටයුතු කළා. නුවණ යොදවලා ලබාගත් ප්‍රතිඵලයන් තමයි එදා තිබිලා තියෙන්නේ. ඒ නිසා අදටත් අපිට මේ බඳුම බාරක තමයි යන්න තියෙන්නේ. එම නැතුව අපි ප්‍රාර්ථනා කරව පමණින් නැත්තම් අඩු වීර්යයක් වදපු පමණින් නිකං අහපු පමණින් මේ දේවල් ලැබෙන එකක් නැහැ. අපිත් ඒ නිසා මේ දේවල් අහලා හොඳට මේ දේවල් තුළ යෙදිලා කටයුතු කළා නුවණ පාවිච්චි කළා ඉන්ද්‍රිය සමතාවයන් පවත්වලා ලබාගත යුතු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ මහා ශ්‍රාවකීන් වහන්සේලා මේ අරහත්ත්වයට පත් වූ ඒ එදා හිටපු මහරහතන් වහන්සේලා කොයිතරම්නම් පරිශ්‍රමයකින් මේ කටයුත්ත ඉෂ්ට කරගෙන තියෙනවද, ඒ කටයුත්ත ඉෂ්ට කරද්දී උන්වහන්සේලා කොයිතරම්නම් බාධාවන් මැඩගෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවද, ඊට පස්සේ ඒකේ සාර්ථකත්වය සාක්ෂාත් කරගෙන තියෙනවද. ඒ නිසා ඒ කාරණාවනුත් අපි සිහියට කැඳවාගෙන අද ධර්මදේශනාව මම සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් ඉතින් ඒ නිසා මේ උපක්ලේශ සූත්‍රය මුල් කරගෙන අපි ඉගෙන කියාගත්ත මේ කරුණු මේ උපක්ලේශයන් අපේ භාවනාවේ යෙදෙන අවස්ථාවන් වලදී ඒ උපක්ලේශයන් දුරු කරගෙන අපේ භාවනාව සාර්ථක කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අදත් මේ පින්වතුන්ට යම්සි ප්‍රශ්නයක් තියෙනවා නම් නගන්න. එහෙමත් නැත්නම් ධර්ම දේශනාව මුල් කරගෙන කාරණාවක් පතු කරගෙන තියෙනවා නම්, එහෙම නැත්නම් කමඨහන් සුද්ධ කර ගැනීම වගේ දෙයක් කරගන්න තියෙනවා නම් ඉස්සදා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
යෝෂ්ට තැන ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස, මට මේ දේශනාව සම්බන්ධයෙන් ප්‍රායෝගික ජීවිතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
දැන් ස්වාමීන් වහන්ස මේ සූත්‍රයේ කතා කරන සමාධිය හා සම්බන්ධ රූප දර්ශන ගැන කතා කරනවා නේද? සමාධිය මේ උපක්ලේශයන් නිසා නැති වෙනකොට මේ රූප දර්ශනත් නැති වෙනවා කියලා කියනවනේ.
ඔව්.
ඒ කොයි වගේ රූප දර්ශන වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ආරෝප සංඥා වගේ දේවල්ද?
නෑ. ඔව්. ඇත්තටම මෙතනදී ඇත්තටම මේ මම කලින් දවසේදීත් මතක් කළා මේ උපක්ලේශ සූත්‍රය දේශනා කරද්දී බුදුරජාන් වහන්සේ ප්‍රස්තුත කරගන්නේ අනුරුද්ධ සාමීන් වහන්සේ දිබ්බ චක්කු කියන අවස්ථාව පසු කරගෙන යනකොට, නැත්නම් ඒක හදාරනකොට උන්වහන්සේට පැමිණි බාධාවන් ජය ගන්න ආකාරය. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ අපි දැන් මේක අහලා දිබ්බ චක්කු ඇති කරගන්න උත්සාහත් විය යුතුයි කියලා. මොකද ඒක ඇවිල්ලා කරන්න ටිකක් අපහසු වැඩක්, ටිකක් නෙමෙයි උඟක් අපහසු වැඩක්. ඒ නිසා එබඳු පැත්තකට මේ පිංගුතුන් යොමු කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එහෙම අදහසක් නැහැ. මම එබඳු දෙයක් කරන්න බලාපොරොත්තුකුත් නැහැ. ඒ නිසා ඒක නෙමෙයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ කතා කරන උපක්ලේශයන් සමත විදර්ශනා දෙකටම සෑහෙන දුරට පොදුයි. එතකොට එතන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපක්ලේශ ධර්ම අපි තේරුම් අරගෙන කොහොමද සමතේදී වේවා විපස්සනාදී වේවා පුදුවේ අපි කොහොමද ඒවා ගැන පුංචි අවධානයක් යොමු කළා ඒවෙන් පරිස්සම් වෙන්නේ? ඒ බඳු උපක්ලේශයන්ගෙන් වළකින්නේ කොහොමද? ඒ වගේමයි ඒවෙන් වළකින්නේ කොහොමද, ඒවා ජයගන්නේ කොහොමද කියන කාරණාව තමයි මතක් කරගන්නේ. නමුත් ඉතින් අර ප්‍රස්තුතයට අදාළව බුදුරජාන් වහන්සේ මේ කාරණා මතු කරද්දී ඒ දිබ්බ චක්කුට අදාළව තමයි පොඩ්ඩක් විස්තර කරලා තියෙන්නේ. ආලෝක සංඥාවන්, රූප පෙනීම, මේ වගේ කාරණාවන් තමයි මතු කරලා තියෙන්නේ. කියන්නේ දැන් අපි දිබ්බ චක්කු කියන එක තේරුම් සාමාන්‍ය වශයෙන් තේරුම් ගත්තොත් හිතා ගන්න තියෙන්නේ අපි හිත තුලින් හදාගත්ත හොඳ ආලෝක ස්වභාවයක් යොමු කිරීම තුලින් විනිවිද යන්න පුළුවන් ගතියක් ඇති වෙලා හිතේ. එතකොට ඔන්න අනිත්තර නොපෙනෙන දේවල් රූප දර්ශනය වෙන පටන් අර ගන්නවා. ඒක කොහොමද හරියට කරගන්නේ කියන එක තමයි මතු කරලා තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ, දැන් ඔය සමාධියත් එක්ක ඇතිවෙන හිතේ ඇතිවෙන ආලෝක සංඥාවන් හොඳට හික්මවා ගන්න පුළුවන් කෙනෙකුට බාහිර ලෝකයේ තියෙන ආලෝක සංඥාවන් වල වෙනස්කම් ඇති කරන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ?
කියන්න බෑ, සමහර විට ඉතින් පුළුවන්කමක් ඇති. ඒ කියන්නේ දැන් දැන් බුදුරජාන් වහන්සේටත් ඒ අනිකුත් රහතන් වහන්සේලාටත් සමහර විට ඉතින් ආලෝකයක් පතුරවන්න ඒ වගේ දේවල් ඉතින් පුළුවන්කම තියෙන්න ඇති කියලා ඉතින් කියත හැකි. මොකද ඒක නම් ඉතින් මම හරියටම කියන්න දන්නේ
නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ මේක ප්‍රායෝගික ජීවිතයේ මම ලබපු අත්දැකීම. දැන් අපි දැන් ඔය මූවිස් දැන් චිත්‍රපට එහෙම බලන්න ඉතින් කට්ටිය සැදී පැහැදී දැන් බලන්න පටන් ගන්නකොට වෙලාවක් යනකොට දැන් මගේ හිත ඇදිලා ගියොත් දැන් කොහොම සුරුපී කාන්තාවක් හරි එහෙම දැන් දැක්කහම දැන් එක වෙලාවක් යනකොට මේ ගෑනුවෙක් කෙනාගේ මූණේ තියෙන මේ අර ඔලු කට්ට වගේ එක තමයි මේ මත් වෙලා පේන්නේ. අර මූණ වෙනුවට එන දැන් මූණ දැක්කහම මූණේ ඇතුලේ තියෙන ඔලු කට්ටේ ස්වභාවය නිකන් හිතා ගන්න පුළුවන් වගේ. ඉතින් එතකොට දැන් අර තියෙන හිතේ දැන් තිබුණා නම් බොහොම ලස්සනයි කියලා හැඟීමක් ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ දැන් ඒ චිත්‍රපටිය බලන්නත් එච්චර ආසාවක් ඇති වෙන්නේ නැහැ. දැන් අර එතකොට අර හිත නිකන් ඇලෙන්නේ නැති ස්වභාවයකට එනවනේ.
හරි.
ඉතින් මට ඒක දැනගන්න ඕනමනාවේ මේ මොකක් හරි සමාධියක් නිසා මෙහෙම
නෑ. මම සමාධිය විසා වෙන්නත් පුළුවන්. මොකද අපි හොඳ ප්‍රබල සමාධියක් තියෙනකොට හිතන්න අපි අපේ කයට අවධානය යොමු කරාමත් ඒ සමාධිය නිසාම හැම විනිවිදගෙන ගිහිල්ලා ඇතුලේ තියෙන කොටස් පේන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඇතම් යෝගාවචරීන් කතා කරනවා ඒ අය හොඳට කයට අවධානය යොමු කරගෙන සක්මනේ නිරත වුණා. හැබැයි සක්මනේ වෙලාවක් යනකොට දන්නෙම නෑ මේ කය ඇතුලේ තියෙන දේවල් පේන්න ගත්තා. දන්න හෘදේ වස්තු වෙන්න පුළුවන්, වකුග අඩු වෙන්න පුළුවන්, බඩ වැල් වෙන්න පුළුවන්. ඒ වගේ තියෙන දේවල් පේන්න ගත්තා. නැත්නම් ඇටසැකිල්ල පේන්න ගත්තා කියලා එහෙම කතා කරනවා. ඒ වගේම ඇතැම් විට ඔය කියන සමාධිය අපි ඉස්සරහා වාඩිලා ඉන්න යෝගාචරණ යොමු කරාම සමහර විට අපිට ඔය ප්‍රබල සමාධිය නිසාම එයාගේ ඇඟේ තියෙන කොටස් උනත් පේන්න ඉඩ තියෙනවා. ඉතින් මම කියන්නේ මේක අනිවාර්යෙන් ඇතිකර ගත යුතු හැකියාවක් කියලා. ඉතින් ඇතැම් කෙනෙකුට එයගේ සමාධියේ තියෙන ප්‍රබලතාවය නිසා මේ බඳු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි නොවුනා කියලා ප්‍රශ්නයක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ හිතලා කරනව නෙමෙයි ස්වාමීන් වහන්සේ. හිතේ එහෙම මේ අර උපාදානයක් ඇති වෙනකොට තමයි මේ වගේ දේවල් වෙන්නේ.
උපාදානයක් නම් කියන්න බෑ. හැබැයි මෙතන උපාදාන වීමක් නෙමෙයි, අර සමාධියේ තියෙන ප්‍රබලත්වය නිසා ඒ විනිවිද යාමේ හැකියාවක් ඇති වෙලා. එතකොට එතන උපාදානයක් කියනවාට වඩා කියන්නේ සමාධියේ ප්‍රබලතාවය නිසා ටිකක් අර ඇතුළත දර්ශනයක් සාමාන්‍ය මතු පිට ඇහැට පේනකට වඩා ටිකක් ගැඹුරක තියෙන දෙයක් පෙනීමේ හැකියාවක් යෝගාචරයට ඇතිවීම. හැබැයි මේක නෙමෙයි ඉතින් දිබ්බචක්කු කියන්නේ නම්. දැන් දිබ්බචක්කු කියලා සාමාන්‍යයෙන් කියන්නේ අනිත්‍යර නොපෙනෙන අපි හිතමු මේ පර්වත විනිවිදගෙන යන්න පුළුවන්, නැත්නම් බිත්තියක් විනිවිදගෙන යන්න පුළුවන්, ඈත තියෙන දේවල් ඔන්න වගේ දේවල් පවා දර්ශනය කරගන්න පුළුවන් හැකියාවක් තමයි සාමාන්‍යයෙන් දිබ්බචක්කු කියන්නේ. ඉතින් ඒකටම එකතු කරනවා චතුූපපාත ඥානය කියන එකත්. එතනදී සඳහන් වෙන්නේ කර්මානුරූපව කොහොමද කෙනෙක් එක තැනක ගිහිල්ලා මේ භවයෙන් චුත වෙනකොට කර්මානුරූපව ගිහිල්ලා තවත් තැනක පහළ වෙන්නේ කොහොමද? එයා එතන ඉපදුනේ ඒකට මුල් වෙච්ච කාරණා මොනවද? ඔන්න ඔයගේ දේවල් තමයි සාමාන්‍ය චතුප්‍රඥානයේදී කතා කරන්නේ. ඒ හැකියාවත් ඉතින් මේකටම සාමාන්‍යයෙන් ඈඳලා තමයි කතා කරන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, දැන් මට හිතුනේ දැන් මේ වගේ දේවල් මේ මෙහෙම පේන්නේ සමහර වෙලාවලට අර හිතේ මගේ සමාධිය කැළඹුණොත්.
ඔව් කියන්න.
ඒ සමාධියට මේ ආබාධයක් වෙනවනම් වගේද මේව මතුවලා පේන්නේ කියලායි මට
හිතෙන්නේ. නෑ, එහෙම සමාධියට බාධාවක් වෙනකොට නම් නෙමෙයි, සමාධිය සාර්ථක වෙනකොට කියලා තමයි කියන්නේ. ඔව් නෑ, කියන්නේ මෙහෙමනේ. දැන් අපි මේ කතා කරන්නේ තනිකරම සමත සමාධිය. ඒතර සමත සමාධිය සාර්ථක වීම කියලා කියන්නේ ඇත්තටම කියන්නේ ඇත්තෙන්දී බලාපොරොත්තු වෙන්නම සමාධිය මුල් කරගෙන ඒ සමාධිය වෙනත් තැනකට යොමු කළා ඒ අනිත්‍යර නොපෙනෙන දෙයක් දැක ගැනීමේ හැකියාවක් නේ මේ හදලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේ සාර්ථකත්වයේ කියලා කියන්නේ එකතකින් අපි ඒ අරමුණු ටික පෙනීම. නමුත් ඉතින් ඒකේ තවත් පැත්තක් අපිට විපස්සනාදී කතා කරන්න පුළුවන්. අපි එතෙන්දී සමාධියේ සාර්ථකත්වය කියලා කියන්නේ හිතන්න බොහොම යහුසුලුව පහළ වෙන විවිධ අරමුණු තියෙනවා. ඒ අරමුණට හිත බොහොම යහුසුලුව නංවමින් එතන හිත ඒකාග්‍ර වෙමින් පවත්වා ගන්න පුළුවන් හැකියාව තමයි මුලදී සමාධියේ සාර්ථකත්වය වෙන්නේ. හැබැයි පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ පස්සේදී අරමුණු සම්පූර්ණයෙන්ම අපි හිතමුක නොදැනී ගියා අරමුණු දැන් හිතට වැඩක් නැහැ, ඒවා තිබුණට බලන්න හිතෙන්නේ නැහැ, ඒකක්වත් විමර්ශනය කරන්න හිතෙන්නේ නැහැ, උපාදාන කෙරෙන්නේ නැහැ. දැන් ඔන්න හිත නිදහසේ ඉන්නවා. ඔන්න එතෙන්දී ඇත්තටම කතා කරන්න වෙන්නේ සමාහිත බවක්. එමත් නැත්නම් හිතේ තියෙන පැහැදිලි බවක්. දැන් එතන අර කලින් වගේ හිත එක තැනකට යොමු වෙච්ච, හිර වෙච්ච සමාධියක් ගැන නෙමෙයි කතා කරන්න වෙන්නේ. මෙතෙන්දී කතා කරන්න වෙන්නේ හොඳට හිතේ විනිවිද යන ගතියක්, පැහැදිලි ගතියක්. මොන දේ පහළ වුණත්, වේදනාවක් පහළ වුණත්, සංඥාවක් පහළ වුණත්, හිතට විතර්කයක් පහළ වුණත්, අරමුණක් පහළ වුණත්, හිතුවිල්ලක් පහළ වුණත්, මේ මොනවා පහළ වුණත් හොඳට ක්ෂණිකව දැක ගන්න පුළුවන් හැකියාවක්. ඔන්න වගේ හැකියාව සඳහා වමනා කරන චිත්ත ඒකාග්‍රතාවයක්, සමාධියක් ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා මේවා ඔක්කොම ඉතින් අර අවස්ථානුකූලව තමයි මුල් අවස්ථාවේ තියෙන සමාධි මට්ටම නෙමෙයි අපිට ටික ටික එහාට යනකොට, නැත්නම් විශේෂම විපස්සනාවට යනකොට කතා කරන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
තව පොඩි ප්‍රශ්නයක්
තියෙනවා
පරියංක භාවනාව එහෙම කියලා කරන්න මට ගොඩක් වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ.
හරි.
ඉතින් දැන් මෙහෙම කරනකොට දැන් වැඩිපුරම දැන් හිතේ ස්වභාවය මේ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලාවට මට දැනෙලා තියෙනවා දැන් මොකක් හරි අරමුණක් ආවහම හිත කැළඹුණොත් තරහක් හරි ආසාවක් හරි ආවහම අර හිතේ ස්වභාවයේ හිතේ වර්ණය වගේ වෙනස් වෙනවනේ ස්වාමීන් වහන්සේ.
හරි. ඔව්.
සමහර අවස්ථාවල් තියෙනවා මේ හිතේ ස්වභාවයේ බොහොම මේ අර මධ්‍යස්ථ ස්වභාවය හරිම ප්‍රබලයි. ඒකේ නිකං ශක්තියක් වගේ තමයි දැනෙන්නේ. ඒකේ තියෙන මේ විභවය හරි ප්‍රබලයි. අර කියන්නේ ඒ අර තරහ යන්න කොච්චර අවස්ථා යෙදුනත් තරහ එන්නේම නැහැ වෙලාව.
හොඳයි.
ආසාව ඇති වෙන්න කොච්චර දේවල් මේ පෙනුණා අර ආසාව ඒ හිතට ගන්න බෑ අල්ල ගන්න බෑ. හ්ම්
හ්ම්.
ඒක හිත පිළිලා වගේ නිකන් විභවයක් වගේ දෙයක් තියනවා වගේ දැනෙනවා. හැබැයි හැමතිස්සෙම නැහැ.
හරි.
ඒක නැති වෙනවා. මට හිතුණා ඒක ස්වාමීන් වහන්සේකින් දැනගන්නේ තත්පේ අපි තියාගන්න උත්සාහ කරන්න ඕනේද ස්වාමීන් වහන්සේ නැත්නම් ඒක ඇති වෙලා නැති වෙලා යන
ස්වභාවය දැනගත්තාම ඇතිද
කියලා.
ඒක තමයි. ඔව්. දැන් අතරම දැන් සමාධියක හිත ඔයන වගේ හොඳට ප්‍රබලව තිනකොට කොහොමත් ඉතින් අරමුණු කිට්ටු වෙන්නේ නැහැ. ඒ දැන් හිතන්න දැන් ඔය විශේෂයෙන්ම ආසාවට ප්‍රතිපක්ෂ සමාධියක් තමයි අප්පනිහිත සමාධිය කියලා කියන්නේ. ඒ කියන්නේ ආ දැක්ක මේ විවිධාකාර සංකත අරමුණු ඒ සංකත අරමුණු දැක 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 හිඳලා එතෙන්දී යාට තේරුණා මේතන තියෙන දුක, මේවාගේ තියෙන දරතේ, මේවා තියෙන පීඩාව. එයා තේරුණා, යෝගාවචරය තේරුම් ගත්තා. ඊට පස්සේ ඉතින් එයා තේරුම් ගන්නවා මේවා මේ වෙලාවේදී මේ වර්තමාන වශයෙන් පැනනගෙන අරමුණු වල තියෙන මේ බඳු දුකක්, අනාගතයේදී කොච්චර ප්‍රාර්ථනා කරත් ඊළඟ භවයක් ලැබුණත් මේ ලබන්න හම්බෙන්නේත් මේ වගේම මේ දරතයක්, මේ වගේම දුකක්, මේ වගේම අරමුණු ස්වභාවයක් තමයි ලබන්න වෙන්නේ. ඒ නිසා වැඩක් නැහැ මේකට ආසා කළා. මේ ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ කියලා අන්න ඔය ආකල්පය හිතේ වැඩෙන්න වැඩෙන්න තමයි අන්න අපනිහිත මට්ටමකට හිතපත් වෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී හිතන්නේ එබඳු සමාධියක හිත පවතිනකොට කිසිම අරමුණකට ඉඳා එබඳු හිතක් ඇල්මක් දක්වන්නේ නැහැ. ඉතාම ප්‍රණීත මට්ටමේ මේ සින්දුවක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන්. නමුත් හිතේ නෑ කිසිම ඒ ගැන බැඳීමක්, ඇලීමක්, ආසාවක්. ඒ නිසා සමහර විට දැන් අපි අනිමිත්ත පැත්තෙන් කියනවනම් හිත මොකක්වත් උන නිමිති ගන්න නැති තත්ත්වයකටපත් වෙනවා. හිතට වැඩක් නැති වෙලා. හිත කැමති ඊට වඩා නිමිති නොගෙන සැහැල්ලුවෙන් හිතේ පවිත්‍රත්වය රැකගෙන ජීවත් වෙන. ඒ වගේ මට්ටමකදී කොච්චර ලස්සන දේවල් පෙනුනත් ඒවා නිමිති නොගෙන හිත තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඉතින් හැබැයි අර කිව්වා වගේ ඒ සමාධියේ රැකවරණය තියෙන කාලයේදී තංගි සමාධියේ ආభాෂය සමාධියෙන් ලැබිච්ච ඒ බලපෑම තියෙන කාලෙදී තමයි ඔක හැබැයි සිද්ධ වුනේ. පස්සේ පස්සේ හැබැයි සමාධිය තව තව නිකන් අපිටම දුර්වල වෙලා නැවතත් හිත නිකන් අර සම්මුතියේ පැටලලා ඉන්න වෙලාවකදී ආයෙත් හැබැයි ආසාව ඇති වෙන්න පුළුවන්. ආයෙත් අර නිමිති ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ විපස්සනා සමාධිය වලින් ලැබෙන ඒ හිතට ලැබෙන ආభాෂය හරි ප්‍රබලයි. ඒක සමාධියෙන් මිදුණ අවස්ථාවේදී තවත් කාලයක් යනකම් ඒක හිතේ රැඳිලා තියෙන්න පුළුවන්. හැබැයි යම් වෙලාවක ඒක සම්පූර්ණයෙන්ම නිකම් බොඳ වෙලා, දුර්වල වෙලා, නැවතත් සම්මුති වල හිත සහැල කාලයක් নিমগ্ন වෙලා, මිඩංගු වෙලා එන්න එන්න හැබැයි ආයෙත් නිමිති ගන්න පුළුවන්. ආයෙමත් හිත දේවල් වලට ආසා කරන්න පුළුවන්. ඉතින් අර අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ හිතේ රාග, ద్వේෂ, මෝහ තියෙන තාක් අපි යම් අවදානමක තමයි ඉන්නේ. తాවකාලිකව අපිට රාග ද්වේෂ මෝහ වලින් තොරව නිමිති නොගෙන දෙයකට ආසා නොකර අරමුණක නොබැඳී ඉන්න පුළුවන්. හැබැයි අපේ හිතේ සම්පූර්ණයෙන්ම රාග ද්වේෂ මෝහ නැති නිසා ආයෙත් හැබැයි වට ආසාව නිමිති ගැනීම සිද්ධ වෙන්නත් පුළුවන්.
බොහෝම පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට බොහෝම පින්කිරුවන් සන්නයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව පුණ්‍යාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට කාරණා තුනක් තියෙනවා දැනගන්න. මට මේ එක්ස්පීරියන්ස් වෙච්ච මම ඇත්තටම වෙරි හයි ෆීවර් එක, මම හොස්පිටල් එකේ මේ හතර මිනිස්සුන් ඉන්නේ.
මොකද අය කියන්නේ හයි ෆීවර් හැදිලාද?
ඔව් හයි ෆීවර් හැදිලා ඉන්ෆෙක්ෂන් එකක් ඇඟේ.
අහහ.
ඉතින් මට ඒක මොකක්ද කියන එක තියෙනවා. නමුත් මට ඒක ඕන විදිහට ඉන්වෙස්ටිගේට් කරුම් නැති නිසා මට ඒ මේ පළවෙනි සුමානේ මට ඇත්තටම ක්‍රෝධයක්, තරහක් ආවා ඒ වෛද්‍යවරයා ගැන.
මොකද
තරහ නැති මේ විදිහට වෙන්නේ නැහැ, මේ විදිහට කරන්න ඕනේ කියලා මම දන්නවා. ඊට පස්සේ මම බැලුවා මෛත්‍රී කරන්න බැලුවා, කොහොම කරලා මට ඒක නැති කරගන්න බැරිලා මම හරිම දුරලලා හිටියේ. එතකොට මම අන්තිමට ඇඳගෙන හිටුවා මේ කුණු කයට සනීපයක් ලබා දෙන්න එයා උදව් කරපු නැති නිසානේ එයා එකම තරහ වුණා. එයාට වෛර කරන්නේ අන්න එහෙම කියලා හිත හදාගත්තා කෙනෙක්. ඒ විදිහට හිතන්න ගත්තාම මගේ ඒ තිබුණු ක්‍රෝධය, වෛරය ඔක්කොම නැතිලා ගියා. ඊට පස්සේ තවත් ඉන්වෝල්මන්ට්ස් ඇවිල්ලා තවත් ස්පෙෂලිස්ට්ලගේ ඒක ඔයාගෙන දැන් යනවා. ඒක එකක්. ඊළඟට මේ හයි ෆීවර් එකත් එක්ක මේ IV ඇන්ටිබයොටික්ස් සේලයින් ඉව යනකොට මට දැනෙනවා ඇඟේ තියෙන තේජෝ ධාතුවයි එළියෙන් එන සීතලයි දෙක එකතු වෙලා අර ස්කූල් ඔෆ් ෆිෂ් කියන්නේ ස්වාමීන් වහන්සේ අන්නේ වගේ එකක් මගේ ඇඟ පුරාම යනවා වගේ දෙනවා. මට දැන අය ස්කූල් ඔෆ් ෆිෂ් එක ඔබ්‍රිස්සෙන් පටන් අරන් කකුලට යනවා, කකුලින් පරන් එළියට යනවා. ඊට පස්සේ මේ උණ අඩු වෙලා දැන් සීලයින් නැතුව ඉන්න කොටත් දැන් මම ඉස්සර හිතුව ඔය දෙකේ මිශ්‍රණය ඉද මට ධාතු ලක්ෂණ දැනෙනවා කියලා. මට දැන මගේ තේජෝ ධාතුව ඇඟේ වැඩි අරකේ අඩුයි ওই විදිහේ එකක්. දැන් මට දැනුත් ඉන්න කොට දැනෙනවා, කියන්නේ හිත කයට අරගෙන ඉන්න බලන්න හැම තිස්සෝ දැනෙනවා මේ අර ස්කූල් ඔෆ් ෆිෂ් එකක් ඇඟ පුරා යනවා ආයෙනවා. ඊට පස්සේ අන්තිමට මට දැනුණා ඔය ඒ ස්කූල් ඔෆ් ෆිෂ් වගේ කියන දැනෙන ධාතු ටික මට දැනුණා මේක ධාතු වල දැනීමක් සමා වෙන්නේ කියලා. මම දන්නද මේක මම ප්‍රපංච වෙන බවක් මට දැනෙනවා.
හරි.
මට කපාට දැනුණා මේක ඔක්කොම ලොකු බැලුම් බෝල් එකක් ඇතුළට ගිහින් එකපාරටම වැදින් ඉස්සුනා වගේ එකක්. එහෙම එකයි. ඊට පස්සේ ඒක තුමිනි ප්‍රශ්නය තමයි ඇත්තටම මගේ අල්ලපු කාමරේ මට ඇහෙනවා ලෙඩෙක් බොහොම අමාරුවෙන් හුස්ම ගන්නවා. මම නිකන් ඉන්න වෙලාවට මට කියනවා හිතෙනවා මෙයා මේ ඇස්මා නරක් වෙච්ච ලං ප්‍රශ්නයක් තියෙන ලෙඩෙක්කම එහෙම කියලා. නමුත් මම උගන් දැන් ඉඳගෙන පුටුවක පරයන්ත්‍රය කරන්න උත්සාහ කරනවා මේ ඉන්න ගමන්. ඒ ඉන්නකොට ආනාපානයත් එක්ක මම පිම්බීම හැකිලිම හුස්ම ගැන සතිමත් වෙලා ඉන්නකොට එතකොට මේ ලෙඩා ඒ විදිහටම ගැඹුරින් අමාරුවෙන් හුස්ම ගන්න සතිය ඇහෙනකොට මට දැනෙනවා එතර පිම්බීමක් හැකිලීමක් තියෙනවා. මගේ පිම්බීමක් හැකිලීමක් තියෙනවා. අන්න ඒ වගේ තත්යකට මාව මට දැනුණා.
හරි.
ස්වාමීන් වහන්සේට මට කැමති එක කියන්න. තාමත් හොස්පිටල් එකේ ඉන්න මේ මම හිතනවා මාසයක් පන්නන්න වෙයි වගේ. මාසයක් හය වින්ඩෝස් වගේ.
ඇත්තටම පින්සිත් දෙනවා. ඉතින් මේ වගේ මේ අත්දැකීමක් අපි සියලු දෙනාත් එක්ක බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉතින් ඒකටකින් මෑණියන්ට සතුට වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කෙනෙක් මනස වට ගන්නවා ඇයි මේක මටම උනේ කියලා දුක් වෙනවා. ඉතින් ඉබ්බඳු පරිසරයක් තමයි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හිතේ තියෙන්නේ. නමුත් දැන් මෙතෙන්දී මේ ටිකක් අපහසු අවස්ථාවත් මෑණියන් උත්සාහ කරනවා කොහොමාරි මේක භාවනාවට දාගන්න. මෙතෙන්දී මොකද්ද වෙන්නේ කියලා විමර්ශනය කරන්න. ප්‍රඥාවන්තව මේක හැන්ඩල් කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඇත්තටම මේක හොඳයි. මොකද ඒක ඇවිල්ලා අපි අර ලෙඩ වෙන්න කලින් භාවනා කරපු ආභාෂය තමයි දැන් අතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපිට දැන් මේ ලෙඩ වුණාට පස්සේ මේක එකපාර්ට් කරන්න බෑ. බැලෙඩ වෙන්න කලින් අපි මනස දියුණු කරන්න උත්සාහ කළා, සතිපට්ඨානයක් වඩන්න උත්සාහ කළා තියෙනවා නම් එතකොට ලෙඩ වුණාට පස්සෙත් අපිට පුළුවන් කොහොමද මෙතෙන්ටත් මේක එකතු කරගන්නේ, කොහොමද හිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ, කය නම් ලෙඩ වුණා හිත කොහොමද ලෙඩ කරගන්න නැතුව ඉන්නේ, හිත කොහොමද වට ගන්න නැතුව ඉන්නේ කියලා අපි අර ඒ බුදුහාමුදුරුවෝ කියපු දේ ප්‍රායෝගිකව යොදන්න ක්‍රියාත්මක කරන්න දැන් උත්සාහන්ත වෙනවා. ඒ නිසා හොඳයි. ඉතින් ඒ උත්සාහය හුඟක් හොඳයි. ඉතින් කොහොමත් ඉතින් මේ කය ලෙඩ වේවි ඒක ඉතින් අපිට වළක්ව ගන්න බැහැ. නමුත් අපේ හිත ලෙඩ කරගන්න නැතුව හිත සැහැල්ලුවෙන් තියාගන්න, නැත්තම් මේ යථාර්ථයට මුහුණ දෙන්න, මේක පිළිගන්න, මේම තමයි, මේක තමයි කයේ ස්වභාවය, මේක ලෙඩ වෙන කයක්. ඉතින් මේකට අනිත්‍ය උදව් කරાવી. හැබැයි ඉතින් මට ඒක ගැන 100%ක් ඉතින් කියන්න බෑ. මේ ඔක්කොම ඉතින් සංස්කාර ස්වභාවයන් කියලා ඉතින් අපි චුට්ටක් අර මධ්‍යස්ත වෙලා හිතේ ඇතිවෙන ප්‍රතිරෝධය, හිතේ ඇතිවෙන අමනාපය, නොසන්සුන්කම ඒවා පොඩ්ඩක් බැහැර කරගෙන ඉන්න පුළුවන් නම් එතකොට දුක අඩු වෙනවා. එතකොට කායික දුක පමණයි එතකොට තියෙන්නේ. අර හිතින් එන විරෝධාභාසය නැත්තම් හිතින් එන අසහනකාරී ගතිය සෑහෙන දුරට සමනය කරගෙන හිත සැහැල්ලුවෙන් තියාගන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ අර අනිත් කාරණාව තමයි අපි අපේ කය බලබලා ඉන්නකොට ඒ ලැබෙන අවබෝධය නොදැනුවත්වම අනිවාර්යයෙන්ම අනිත් කෙනෙකුට දාන්නත් පුළුවන්. ඉතින් එතකොට මේ අජ්ජත් බහිද්දා කියලා කියන්නේ ඕනෝක තමයි. අපි පටන් ගන්නෙ අපේ කයෙන්. අපි තුන් පින්වීමක් හැකිලීමක් අපි කරගෙන යනවා. ඒක අවධානයෙන් ඉන්නවා. නැතනම් 10 ලක්ෂණ 15 වෙන ඒවා අපි අවධානයෙන් ඉන්න. ඉතින් ඔය විදිහට අපි පුහුණු වෙනවා. ඉතින් ඒ පුහුණුව ඇත්තටම බාහිරටත් යොදන්න පුළුවන්. හිතන්න අපි ඉස්සරහ කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. එයත් භවනා කරනවා. සමහරට එයාගේ කය ක්‍රියාත්මක වෙන හැටි. එයා හුස්ම ගන්න හැටි. ඉතින් මේකටත් අවධානය යොමු කරා නම් අර මම අත්දකපු දෙයම එයා තුලත් ඒ බාහිර අරමුණෙත් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අජ්ජත් බහිද්දා කියන එකේ අවස්ථාව තමයි ඔය මෑණියෝ අත්දකලා තියෙන්නේ. අපි හා සමානව මේ කය හා සමානම කයක් තමයි එතනක් තියෙන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් අපිට වෙලා තියෙන්නේ අපි මේ කයට ලොකු වටිනාකමක් දීගෙන අනිත්‍යයන් සාමාන්‍ය විදිහට සලකගෙන තමයි ජීවත් වෙන්නේ. නමුත් ඉතින් මෙතන කය වගේමයි එතන කයත්. අතන කයත්. හැමතැනම තියෙන ඉතින් මේ හුදෙක් ධාතු ස්වභාවයක් පමණයි, ධාතුන්ගේ ඒකරාශී වීමක් පමණයි. ධාතුන් දන්නේත් නෑ මේක ඉන්නේ ස්ත්‍රී කායකද, පුරුෂ කායකද, අතන තියෙන කයද, මෙතන තියෙන කයද කියලා ධාතු දන්නේත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි අර ඒබඳු දෘෂ්ටි කෝණයකින් මේක දිහා බලන්න අපි තුල අනාත්ම සංඥාවක් තමයි වැඩෙන්නේ. මෙතන මේ කෙනෙක් පුජ්‍යණෙක් මමින් කියලා ගන්න දෙයක් නැහැ. පුදු ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මෙතන තිබුණත් අතන තිබුණත් එතන තිබුණත් මෙතන හුදෙක් සිද්ධ වෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා. ඔන්නේ ධාතු සංඥාව අනාත්ම සංඥාව තමයි අපේ හිත තුළ වැඩෙන්නේ. හොඳයි හොඳයි. අපි ඉතින් මේ පුණ්‍ය විජේසුන්දර මහත්මියට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. හොඳයි හොඳයි.
බුද්ධිට ඊළඟ පැනේ ආසන්න පුළුවන්.
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ ඔය සමහරක් අය කියනවනේ සුඛපටිපදාව දුක්ඛපටිපදාව කියලා පටිපදා දෙකක් ගැන.
ඔව්.
ඒක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
මම ලොකුවට නම් විස්තර මට මේ කියන්නේ එහෙම අමාරුයි. සාමාන්‍යයෙන් නම් කියන්නේ දැන් සුඛාපටිපදා කියන එකේදී කියන්නේ ලොකුවට දුක් වේදනා හරහා යන්නේ නැතුව නිකම් මෙහෙම සරලව කියන්න පුළුවන්. හිතන්න යම් එක්කෙනෙක් ඉන්නවා වේදනානුපස්සනාවක් වඩනවා. හැබැයි යාට වේදනානුපස්සනාවේ මතුවෙන්නෙම දුක් වේදනා. වැඩි වැඩියෙන්ම දුක් වේදනා මතුවෙනවා. ඒ හරහා යා ගිහිල්ලා ඉතින් ඔන්න අපි හිතමු අරහත්ත්වයටපත් වුණා. තවත් කෙනෙක් වේදනානුපස්සනාවක් කරහා යනවා. හැබැයි යාට මතුවෙන්නේ සැප වේදනා. ඒක හරහා ගිහිල්ලා ඉතින් යා අරහත්ත්වයටපත් වුණා. ඉතින් එතකොට බැලුවාම අර වේදන තියෙන්නේ මතුවෙන අරමුණු වල අපිට කිසි පාලනයක් නැහැ. හැබැයි මතු උනේ දුක් දුක් වේදනා එක්කෙනෙකුට මතු උනේ සැප වේදනා තව එක්කෙනෙකුට. ඉතින් ඒක අර ඒකාතකින් තමන් ලැබපු පාරමී ශක්තිය තමයි. ඒ විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. තවත් පැත්තකින් කියන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා බොහොම ඉක්මනට මේක කරගන්නවා. ඒ කියන්නේ වැඩි කාලයක් යන්න නැතුව යා ටටක් ගාලා මේ ටික කරගෙන 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 ගියා. හිත ඉක්මනටම සමාධිමත් වුණා. හිත ඉක්මනටම විපස්සනා නුවණක් උපදවගත්තා. ඉක්මනටම වැඩෙත් ඉවර කරා. තවත් එක්කෙනෙක් ඉන්නවා එහෙම නෙමෙයි. සෑහෙන වෙහසක් දරුවා. ඉතින් ඒ හරහා යනකොට ඔන්න කය ලෙඩ වුණා. ඒවටත් පිළියම් ලැබුවා. ආයෙත් ඔන්න කරා. ආයෙත් කාලයක් තිස්සේ කාය උපසනාව කරා. කාලයක් තිස්සේ වේදනා උපසනාව කරා. ආයෙත් ඔන්න තව තවත් ප්‍රශ්නත් ආවා. ඒකත් හරහා ගියා. ආයෙත් ඔන්න දේවල් කරා. ඉතින් ඔහොම ඉතින් කාලයක් තිස්සේ සෑහෙන පරිශ්‍රමයක් දරලා එයත් ඉතින් හැබැයි වැඩේ කරගත්තා. ඉතින් ඔන්න ඔය වගේ විෂමතාවයන් තියෙනවා එක එක අය මේ යන ගමනේ. ඒ නිසා හුඟක් දෙනෙක් ප්‍රාර්ථනා කරනවා සුඛාපටිපදා කිප්පා විඥා පැත්තෙන්ම ලැබේවා කියලා. ඒ කියන්නේ බොහොම සුවසේ වැඩි දුකක් හරහා යන්න නොවි හැබැයි ඉක්මනටම මේ මාර්ගඵල ප්‍රතිවේදේ කරන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අපිට ඉතින් හරියටම කියන්න බෑ. ඉතින් මේක ප්‍රාර්ථනා කරා කියලා වරදක් නැහැ. අපිට ඔය හරහාම ඔය ක්‍රමයටම ලැබෙන්න යන්න පුළුවන් වෙයිද කියලා ඉතින් හරියටම කියන්න බෑ. ඉතින් ඒක ඉතින් කෙනා එක එක කෙනා ලැබපු ආකාරය තමයි. ඉතින් අර එන විදිහට බලබලා වැඩේ කරගෙන ඉදිරියට යන්න තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. තව එක ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් ඔය මාර්ගඵල ලැබෙනකොට කෙනෙක් ඒ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්ස ඔය ස්කන්ධ ආයතන ඒ හැම දෙයක් ගැනම දැනුවක්
දැනගන්නවාද ස්වාමීන් වහන්සේ නැත්නම්? ඒකෙත් ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් එක එක්කෙනාගේ මට්ටම් වලින්
දැන් පංචස්කන්ධයම අනිත්‍යයි කියලා දැනගන්නවාද ස්වාමීන් වහන්සේ?
නෑ එහෙම කියන්න බෑ. නෑ එහෙම කියන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් එක සූත්‍රයක් තියෙනවා පදේශ සූත්‍රය කියලා. ඒ පදේශ සූත්‍රයේදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා අය සීක පුජ්ජලෙක් කියලා කියන්නේ මේ සතර සතිපට්ඨානයන්ගෙන් එක ප්‍රදේශයක් වඩපු කෙනෙක්. සම්පූර්ණ හතර සතිපට්ඨානයෙන් වඩපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි මට්ටම්වලදී පවා කෙනෙක් ඉන්නේ මේකේ පරිපූර්ණත්වයක නෙමෙයි, තාම නිකන් ප්‍රදේශ යම් යම් කොටස්. ඉතින් එතකොට ඒ කියන්නේ සතර සතිපට්ඨානයම වඩන්න ඕනේ උපාදානස්කන්ධ පහම අවබෝධ වෙන්න නම්. හිතන්න කායනුපසනාව විතරක් නම් කෙනෙක් ප්‍රබලව වඩන්නේ. එතෙන්දී ආට වැඩියෙන් අවධානයට යාගේ ලක් වෙන්නේ රූපස්කන්ධේ, රූප උපාදානස්කන්ධ. වේදනානුපස්සනාවක් නම් කෙනෙක් වඩන්නේ එතෙන්දී වැඩිපුර අවධානය ලක් වෙන්නේ වේදනාස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ. ඊට පස්සේ චිත්තානුපස්සනාවක් වඩනකොට එතෙන්දී බොහෝ විට අපිට කියන්න පුළුවන් විඥානස්කන්ධය, නැත්නම් විඥාන උපාදානස්කන්ධය මේ අවධානය ලක් වෙනවා කියලා. එත සංස්කාර උපාදානස්කන්ධේ යම් පමණකට අවධානය ලක් වෙනවා කියලා. ධම්මානුපස්සනාවකදී නම් මේ උපාදානස්කන්ධ පහම සෑහෙන දුරකට අවධානය ලක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර කෙනෙක් හොඳට සතර සතිපට්ඨාන ධර්මයන්ම තව තවත් ප්‍රගුණ කරද්දී ප්‍රගුණ කරද්දී තමයි මේ උපාදානස්කන්ධ පහම කෙනෙකුට වැටහෙන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා අපිට කියන්න වෙන්නේ ඒ උපාදානස්කන්ධයන්ගේ ගැන තියෙන අවබෝධයේ පවනට තමයි එකතකින් එයා කොච්චර මට්ටමකද ඉන්නේ කියලා තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. ඒවා ප්‍රායෝගිකව මේ අත්දකලා ඒවෙන් හිත මුදවගෙන උපාදාන නොකර ඉන්න පුළුවන් හැකියාව යම් කෙනෙක් හදාගෙන තියෙන්නේ කොපමණකට තියෙන කාරණේ මත තමයි අපිට එයාගේ අවබෝධය එහෙමනම් කියන්න වෙන්නේ. අනිත් එක තමයි දැන් අර දැන් හිතන්න කායानुපස්සනාව වඩද්දී අපි කතා කළා ඒක දැන් රූප උපාදානස්කන්ධයට අයිති කියලා. එතන ඒක තමයි විමර්ශනය කරන්න කියලා. හැබැයි ඒක විමර්ශනය කරද්දී එයා ධාතු මුහුණුවරකින් ඒක හඳන්න පුළුවන්. නැත්නම් ඒක අවබෝධ කර ගන්න පුළුවන්. ධාතු මානසිකාරයක් එයා හරහා යන්න පුළුවන්. එතකොට එයාගේ හිතේ ප්‍රබලව වැඩෙන්නේ ධාතු සංඥාව. අනාත්ම සංඥාව. ඉතින් ඔන්න ඔය වගේ පැතිහරහත් විවිධාංගීකරණයක් තියෙනවා. ඒ නිසා අපිට හැමෝම එකම මොඩියුල් එකට එකම රටාවට යා යුතුයි කියලා කියන්න බෑ. එක්කෙනෙක් ධාතු සංඥාව හරහා ගිහිල්ලා නුවණ උපදව ගන්නවා. හිතේ පාරිශුද්ධයක් ඇති කර ගන්නවා. තවත් කෙනෙක් හිතන්න ආයතන හරහා ගිහිල්ලා ඒ අවබෝධය ඇති කර ගන්නවා. තවත් කෙනෙක් උපාදානස්කන්ධ හරහා ගිහිල්ලා ඒ අවබෝධය ඇති කර ගන්නවා. ඒ නිසා මේවා විවිධත්වයන් තියෙනවා. ඉතින් එක එක්කෙනා ඒ තමන්ගේ අවබෝධය ඇති කර ගන්න පාවිච්චි කරන උපකරණවල ආයුධවල වපසරියේ වෙනස්කම් තියෙනවා. මේවා හැමෝටම එකම ආකාරයේ විය යුතුයි කියලා නියමයක් නැහැ.
එහෙමයි ස්වාමිනාස ගොඩාක් පින් සිත් දෙන ස්වාමිනාස තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ධම්මිකාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
තකරිනී අද ධර්ම දේශනාවේ පොඩි කරුණක් දැනගන්න උපක්ලේශ 11 ගැන වහන්සේ දසුවා. මට එකක් මිස් වුණා. මට ඒක හරියට තේරුන්නේ නැහැ. මම මුලින්ම විචිකිච්ඡාව, අමනසකාරය, තීන මිත්‍යය, තැතිගැන්ම, ඉපිලීම, කායදරත, ප්‍රබල වීරය. ඊපස්සේ වහන්සේ අද දේශනා කරපේවේ තෘෂ්ණාව කියන
අපචාරය. ප්‍රබල වීරයට ප්‍රබල වීරය කියනට වඩා එතන අධික වීරය උමනාවට වඩා වැඩි වීරය. ඊළඟට එනවා අතිලීන වීරය කියලා උමනාවට වඩා අඩු වීරය.
අහහ
එතන දෙකක් ඇත්තරම.
එතන
දෙකක් තියෙනවා. ඔව් එතන දෙකක් තියෙනවා.
එක අවිචාරද්ද වීරය කියන එකයි අනිත් එක ඊට වඩා අඩු වීරය
කියන එක. ඔව් නෑ එකට පළවෙනි එකට කියන්නේ අච්චාරද්ද වීරියන්. ඉන්න මම චුට්ටක් මේක ආයෙචා කරන්නම්. මේ
හරි සර්.
දෙන්නේ පෙන්නන්නේ මෙන්න මේක. මේ හත කියලා දාලා තියෙන්නේ අච්චාරද්ද විරියන් කියන එක හත්වෙනි එක. අට පෙන්නන්නේ අතිලීන විරියන් කියලා මේ කියන්නේ ප්‍රමාණවත් නැති.
හරි හරි ස්වාමීන් වහන්සේ. මට ඒක තමයි මේ මිස්ුනේ.
හරි.
හරි
ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි හොඳයි. ඊළඟ
දහම් ගැටලුව ආනන්ද පියාණන්ට අසන්න පුළුවන්.
අපිත් භාවනා කරනකොට සමහරවිට මේ පෙළ කඩා වැටිලා ඒක පාට නැගිටලා
ආයෙත් වැඩේ කරගෙන යනවා ඊට පස්සේ නේද? මහත්ය කියන එක ඇත්තට පැහැදිලි නෑ. මාක් හරි මේ සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා.
දැන් පැහැදිලිද?
ඔව් දැන් පොඩ්ඩ ආයි කියන්නකෝ මේ කියපු කාරණේ.
දැන් පැහැදිලි වෙනවා.
ඔව් ඔව් ඔව්
පැහැදිලි.
ඔව් පැහැදිලි. දැන් කියන්නකෝ ආයිත්.
අද ස්වාමීන් වහන්සේ සඳහන් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් සක්මන් භාවනාව කරනකොට වැටුණයි කියලා නිින්ද කියලා වගේ.
ඔව් ඔව්.
ඒ වගේ දැන් අපිටත් සමහර වෙලාවට මේ භාවනා කරනකොට බෙල්ල කඩා වැටිලා නිින්ද කියනවා, නිින්ද කියලා ආය ඇහැරිලා අපි මේ භාවනාවට එනවා. එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ?
ඒක තමයි. ඉතින් අපිට මේ කියන්නේ අපිට හරියටම එකපාරටම ඔක්කොම හරියන්නේ නැහැ. මේ දේවල් වල අඩු වැඩි වීම් සිද්ධ වෙනවා. අපිට තාම තේරෙන්නේ නැහැ මේවා සමබර කරගන්න. ඇතැම් වෙලාවට ඇතැම් නීවරණ ඉස්සරහට ඇවිල්ලා ඒවා ජය ගන්නවා. අපි පරදිනවා. ඉතින් මේ වෙලාවේදී ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. අර කිව්වත් වගේ තීන මිද්දේ ඉස්සරහට ආවට පස්සේ අපි ඒක හරියට මේ ඒක මැඩපැවැත්වුවේ නැත්තම්, ජයගත්තේ නැත්තම් ඉතින් ඔන්න බෙල්ල කඩන් වැටෙනවා, නිින්ද යනවා වගේ ප්‍රශ්න එනවා. සමහරවිට ඉතින් මේක චින්න මිද්දේට බර වෙච්ච සමාධියක් අස්සේ හිර වෙලා ඔන්න ඉන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න එනවා. හැබැයි පස්සේ ඔය දිගට දිගට කරගෙන යනකොට ඔන්න යම් යම් ක්‍රම සහ විදි අහු වෙනවා. කොහොමද මේක හරියටම කරගන්නේ? තීන මිද්දේට අහු නොවි ඉන්නේ කොහොමද? බෙල්ල කඩන් වැටෙන්නේ නැති වෙන්නේ ඉන්නේ කොහොමද? හිත ඉරියව් සකස් කරගන්නේ කොහොමද කියලා ඉතින් අපිට ක්‍රම අහු වෙනකොට ඔන්න ආයි හරියනවා. ඒ නිසා ඉතින් ඔක්කොම ඉතින් පුහුණුවක් කියලා තමයි කියන්න තියෙන්නේ. සමහර විට හැබැයි යාට නම් මට හිතෙනවා මේ එකක් තමයි යෝගකින් කාලයක් යනකොට මගේ ඇරෙන්න පුළුවන්. ඒක එකක්. හැබැයි එහෙමත් නැත්තම් එයාට පුළුවන් ඉඳගෙන භාවනා කරන වෙනුවට සක්මුණට යන්න. මොකද හුඟක් වෙලාවට වෙන්නේ ඉඳගෙන භාවනා කරනකොට අපිට සමාධිය උත්සන්න වෙලා, සමාධිය වැඩි වෙලා සතිය ප්‍රඥාව අඩු වෙන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්. හැබැයි සක්මනේදී එහෙම නැහැ. සක්මනේදී එක්තරා අන්දමකින් ඔය සමබරතාවය පවත්වාගෙන අපිට ටිකක් ඔය දේවල් ගැන අවධානයෙන් මේ යන්න පුළුවන්. ඒ නිසා මම නම් හිතනවා යාගේ සතිය මදි වෙන්න පුළුවන්. ඒ නිසා සක්මන වැඩිපුර කරන එක වඩා සුදුසුයි කියලා තමයි මට හිතෙන්නේ. මං නම් හිතන්නේ අරක හොඳයි ඊට වඩා ඉඳගෙන ඉන්නවට වඩා. මේ ප්‍රශ්න ඇහෙන්නේ නැහැනේ මහත්තයා. ඔය වගේ ප්‍රශ්න කොහොමත් ඇහෙන්නෙත් නැහැ ටිකක්.
අත්තෝ.
ඔව්. අපි ඉතින් ඊළඟ ප්‍රශ්නයකට යමු නේද?
ආ එහෙම හොඳයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ඉන්දිරාට ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, මම වැයෙනවත් දන්නේ.
ඇයෙනවා?
ස්වාමීන් වහන්සේ ධාතු සංඥාව යන්නේ අදහස් කරන්නේ මේ මොකද්ද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් මේ කය ගැන හිතාගෙන ඉන්නේ මෙතන ඔන්න සත්වයෙක් ඉන්නවා, මෙතන පුජ්‍යලයක් ඉන්නවා, මෙතන ඉන්නේ පිරිමියෙක්, මෙතන ඉන්නේ ගෑනු කෙනෙක්, මෙතන ඉන්නේ අම්මා කෙනෙක්, මෙතන ඉන්නේ තාත්තා කෙනෙක්, මං ඇවිල්ලා ගුරුවරයෙක්, මං ඇවිල්ලා දොස්තර කෙනෙක්. ඉතින් ඔහොම අපි දාගත්ත සංඥාවක් තමයි තියෙන්නේ. මම ඇවිල්ලා මිනිස්සෙක්. ඉතින් ඔහොම ඉතින් අපි දාගත්ත සත්ව සංඥාවක් තමයි අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊට පස්සේ හිතන්න අපේ හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් හදාගෙන හිත කයට අවධානය යොමු කරගෙන මේක හොඳට විමර්ශනය කරමින් යනකොට අපිට තේරෙනව ඔන්න තදවීමක්, රළුවීමක්, බරවීමක්, සැහැල්ලුවීමක්, ගොරෝසුවීමක්, මෘදුවීමක්, ඒ වගේම අපි හිතමු ගලාගෙන යාමක්, සෙලවීමක්, චලනයක්, කම්පනයක්, උණුසුමක්, සිසිලක්, ඔන්න ඔය කියන ප්‍රාථමිකම මට්ටමේ ධාතු ලක්ෂණ මේ කයින් නිරූපණය වෙන්න ගන්නවා. එතකොට ඔය කතා කරන්නේ තනිකරම ධාතුන්. يعني ඔය අපි තේරුම් අරගෙන තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වය තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එතකොට කාලයක් කොහොම වඩමින් ඉන්නකොට යාට තේරෙන්න ගන්නවා මෙතන මේ නැහැනේ සත්‍යයක්. මෙතන නැහැනේ පුජ්‍යලේක්. මෙතන නැහැනේ මමෙක් කියලා දෙයක්. මෙතන මේ හුදු ධාතු ක්‍රියාකාරීත්වය පමණයිනේ තියෙන්නේ. මේ ධාතු විවිධාකාර ලක්ෂණ ඉදිරියට එනවා, ඒගොල්ලෝ වෙනස් වෙනවා. මේ හැරෙන්න මොකක්වත් මේකේ නැහැනේ කියලා ඔන්න අවබෝධයක් එනවා. ඔන්න ඔකට අපි කියනවා ධාතු සංඥාවක් කියලා. මොකද අර තිබිච්ච සත්ව සංඥාවෙන්, පුජ්‍යල සංඥාවෙන් බැහැර වෙලා දැන් අර යෝගාවචරගේ හිතපත්ුනේ ධාතු සංඥාවට. හොඳයි මං හිතන්නේ මේ එයාගේ යම් විසන්දවීමක් සිද්ධ වුණා නැත්නම් ධාතු සංඥාවට පත් වුණාද දන්නෙත් නැහැ. කෙසේ නමුත් අපිට වෙන ප්‍රශ්නයක් පැන නැගිලා නැති නිසා අද දවසේ තවත් පොඩි මේ වැඩ කටයුත්තක් අපිටත් යෙදිලා තියෙන නිසා අද මමත් තාමත් වැඩ සිටින්නේ නිස්සනවනේට අනුබද්ධ ඉමදුව ජම්ම විජය ආරණ්‍ය සේනාසනේ. ඉතින් පූජනීය ලොකු සාමණේරයාසෙත් මේ වෙනකොට මෙහිට වැඩම කරලා තියෙනවා, කුටි පූජාවක් තියෙනවා මෙහි. ඒ නිසා මම අද ධර්මදේශනාවත් ධර්ම සාකච්ඡාවත් මෙතනින් සමාප්ත කරනවා. අපි මේ දවසේ රැස් කරගත්තා මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජහායනා කරලා පිණ අනුමෝදන් කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ දෙපා නැමද අප සැමර නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්කෙත්තං අනුත්තර දුල්ලබේන මයාලද්දම් පසින්තුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටිය සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තන් නමාමහ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අපි නිදුක් නිරෝගී සුවතාවය ප්‍රාර්ථනා කරමු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.